අපි එතකොට මේ වෙනකන් කතා කරගෙන ගිය කොටස් ටික මතක් කරගමු බලන්න ඉක්මනට නේද. දැන් එතකොට මේ දවස්වල කතා කරගෙන ගියේ මොකද්ද වෙනම ජීවිතේ? මේ දවස්වල කතා කරගෙන ගිය පාඩම මොන කාණ්ඩයද? ඒකේ දැන් සමාස කීයක් තිබුණාද? වර්ග නෑ මම අහන්නේ කීයක් තිබුණාද? ඔක්කොම සමාස වර්ග නෑ. ඒකෙන් දැන් කීයක් ඉවරද? හතරයි නේද? පහක් ඉවරයි. අවසානයේ කරන්නේ තියෙන්නේ දැන් අවසාන සමාසය. එතකොට අපිට දැන් කතා කරන්න තියෙන්නේ මොකද්ද? අව්‍යය භාව. එතකොට අද දවසේ මේක අපිට ගොඩක් දුරට ඉවර කරන්න පුළුවන්. කියන්නේ සමාස ඛණ්ඩේ සමාස කාණ්ඩයෙහි අබ්බේ සමාසු අව්‍යය සමාසයයි. අදි සද්දා අදි ශබ්දය කෙරෙන් ස්මින් සත්තනී විභක්තියෙහි ස්මින් ප්‍රත්‍යයෙහි සත්ත ලෝකෝ ඒ ප්‍රත්‍යාගේ ලෝපය කරනු ලැබි. අදි සද්දේන තුල්‍යාධිකරණත්තා අදි ශබ්දයහ තුල්‍යාධිකරණ බැවින් ඉත්ති සද්දාපි ඉත්ති ශබ්දය කෙරෙන් පරවද ස්මින් ප්‍රත්‍යයෙහි නිච්ච සමාසත්තා නිත්‍ය සමාස බැවින් ආධාර භූතායන් ඉත්‍යං ඉති ආධාර භූතායන් ඉත්‍යං යනුවෙන් පදන්තරේන විග්‍රහෝ අන්නේ පදයකින් පද විග්‍රහය වේ. අධි ඉත්‍යං ඉති කිතේ අධි ඉත්‍යං යයි සිටි කල්හි උපසග්ග නිපාත පුබ්බකෝ අබ්බේයි භාවෝ යන සූත්‍රය යෙදි. මෙය සංඥා සූත්‍රයකි. උපසග්ග නිපාත කුබ්බකෝ යනුද අබ්බේයි භාවෝ යනුද මෙහි පද දෙකයි. එතකොට මේ සූත්‍රයට අනුවර්තනය කරගන්න ඕන නාමාන යුත්තත්තු සමාසෝ කියන කොටසත් එකතු කරලා අපි සූත්‍රයේ අර්ථය කියනවා. නාමාන යුත්තත්තු නාමයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධ අර්ථ ඇති උපසර්ග උපසග්ග නිපාත පුබ්බකෝ උපසර්ග නිපාතයන් పూర్వ కొట ඇති సమాసు సమాసయ అవ్యయీ భావు అవ్యయీ భావ నంది ఉపసర్గాది పుబ్బకు ఉపసర్గ ఆదియ පෙරට කොට ඇති සද්දු ශබ්දය විභක්ත්‍යත්තාදීසු විභක්ති අර්ථ ආදීෙහි සමාසෝ හෝති සමාසවි අව්‍යයී භාව සංයෝච අව්‍යයී භාව යන සංඥා ඇත්තේද වේ පොටන්න අපි බාලාවතාරී තියෙන පාට ටික කියාගෙන ගියා. කියපු දේවල් තේරුණා. මේ කිව්වේ මොකක්ද කියලා. ඊපස්සේ මේ අව්‍ය සමාස කියන්නේ මොකක්ද කියන එක අපි බලාගෙන යමු. එතකොට අව්‍ය සමාස එහෙම නැත්නම් අව්‍යී භාව සමාසය කියලා කියද්දී මේකෙන් කියවෙන්නේ මේකේ සිංහලෙන් නම් මොකක්ද කියන නම මට හරියටම මතක නැහැ. කොහොම හෝ ඒත් අව්‍ය සමාස කියලා මම මතකයක් නැත්නම් හරියටම නැහැ. කොහොම හෝ මේකෙන් කෙරෙන්නේ උපසර්ග පදයක් හෝ නිපාත පදයක් මුලින් ඇවිල්ලා ඊට පිටිපස්සෙන් තවත් නාම පදයක් එක්ක සමාස වෙන එක. කෙටියෙන්ම කිව්වොත් උපසර්ග නිපාත කියලා කියන ඒවා ගැන දන්නවනේ නේද? මොනවද උපසර්ග
කියන්නේ?
කීයක් තියෙනවද උපසර්ග?
20.
එතකොට මෙන්න මේ ප පර ආදී ඒ නිපාත උපසර්ග පද 20ක් තියෙනවා. අන්න ඒ උපසර්ග 20 හෝ එහෙම නැත්නම් නිපාත පද අපි කලින් කතා කරේ. ඔන්න ඔය කියන නිපාත පදයක් අපි මුලින් යෙදිලා ඊට පස්සේ විනත් නාම පදයක් එකතු වෙලා ඊට පස්සේ ඒ නාම පද දෙක එකතු වෙලා හැදෙන සමාසයකට අලුත් නාම පදයකට තමයි අපි කියන්නේ අව්‍ය සමාස පදයක් කියලා. එතකොට අපි කලිනුත් කතා කළා මතකෙති කම්මධාරය සමාසයේදීත් නිපාත පද මුලට එකතු කරලා කතා කළාද එහෙම? මොනවද උදාහරණයක් කියන්න? අසමු ඒකනම් අපි ගත්තේ බහුබිහි සමාසයේදී නත්ති සමෝ යස්සසු අසමෝ කියලා. එතකොට එතනත් ගත්තා. ඊට අමතරව අපි ගත්තා අනස්සෝ න අස්සෝ අනස්සෝ න සුරෝ අසුරෝ ඒ විදිහේ පද හැදුවා කම්මධාරයේ සමාසයේදී. එතකොට න අස්සෝ අස්වේක් බඳු ඌයේ. අන්න ඒ විදිහේ පද අපි හැදුවා. එතකොට එතන න කියලා ගත්තෙත් ඒකත් නිපාත පදයක්ම තමයි. න කියන්නේත් නිපාත පදයක්නේ. හැබැයි එහෙමනම් දැන් මේ අව්‍ය සමාසයේදීත් අපි කිව්වා නිපාත පදයක් මුලින් ඇවිල්ලා තමයි මේකේ හැදෙන්නේ මේ නිපාත පදෙක. එතකොට ওই දෙකේ වෙනස මොකක්ද? කම්මධාරය සමාසයේ සමහර දැනක මුලට අව්‍ය පදයක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ අව්‍ය විභාග සමාසයේ අව්‍ය පද ඇවිල්ලා තියෙනවා. එතකොට මේ දෙකේ මොකක් හරි වෙන සමානකමක් හරි හොයාගන්න බැරි පැටලිල්ලක් තියෙනවද? අඳුරගන්න එහෙම බැරි වෙයිද?
මොකේද?
අභේදාය සම්බන්ධ.
ඔව්. දැන් මේ දෙකේම අන්‍යෝන්‍ය සම්බන්ධය තියෙනවා. දැන් මේ හැම සමාසයකම අන්‍යෝන්‍ය සම්බන්ධය තියෙනවා. ඒ නිසානේ අපි කිව්වේ කලින් කියද්දිත් නේද? න අස්සෝ හරි ඒකෙත් අස්වේක් නොවේ. මේ පද දෙක අතරේ සම්බන්ධයක් තියෙනවා. මේ සම්බන්ධයක් තියෙද්දිම තමයි අපි සමාස කරන්න කියලා කිව්වනේ. ඒතර මේකේ තියෙන විශේෂත්වය තමයි මේ පදේ හැදුනයින් පස්සේ අව්‍යේයී භව සමාසයෙන් හැදෙන පදේ හැදුනයින් පස්සේ ඒකත් නිපාතයක් වගේ වැඩ කරන්නේ. ඒකත් එක හේතුවක්. තවත් කාරණාවක් තියෙනවා. අපි කතා කළා කම්මධාරයේ සමාසයෙන් හැදෙන පදයක්. ඒකේ මොන පදේ අර්ථයේද ප්‍රධාන වෙන්නේ? මුලින් තියෙන පදේ අර්ථයේද පිටිපසින් තියෙන පදේ අර්ථයේද? පිටිපසින් තියෙන පදේ අර්ථය තමයි ප්‍රධාන වෙන්නේ. අපි ඒකනේ කිව්වේ ඒකේ ලිංග විභක්ති වචන තමයි ගන්නෙ. එහෙම කියලා. මේ අව්‍යේය භව සමාසයේදී ප්‍රධාන වෙන්නේ මුලින් තියෙන අව්‍යේ පදේ අර්ථය. අව්‍යේ පදේ අර්ථය තමයි ප්‍රධාන වෙන්නේ. අන්න ওই කාරණා දෙක හොඳට වෙනස මතක තියාගන්න. මෙන්න මේ හේතුව නිසා තමයි මේ දෙක දෙකක් විදිහට වෙනම පේන්නේ. ඒකට ප්‍රධාන කාරණාවක් අව්‍යේය භව සමාසයේ දකින්න තියෙන පදයේ සැකසුනයින් පසුව පදයේ සැකසීමෙන් පසු අව්‍යේ පදයක් මෙන් ක්‍රියා කරයි. එහෙම මතක තියාගන්න. ඊට පස්සේ තින් ඒකත් නිපාත පදයක් වගේ. උදාහරණයක් අපි ඉස්සරහට හදපුවම පැහැදිලි වෙනවා ඒක. එතකොට ඒවත් වර්ණගින් නැහැ කියන එකයි. ඇතැම් විටක සමහර කීපයකදී විභක්ති කීපයක විතර වර්ණගිනවා කියලා මතක් කරලා තියෙනවා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් වර්ණගින්නේ නැහැ. දැන් යතහ සත්‍ය කියලා අපි කියනවා. අපි ඒක හැමතැනම යතහ සත්‍ය චක්ති පරිද්දෙන් කියලායි අපි අර්ථ කියන්නේ. එතකොට අනුදින අනුසංවච්චරණ. ඉතින් ඒවා මේ විදිහටම තමයි වර්ණගල අපි මොන විභක්තියේදී වුණත් කියන්නේ. ඒ වගේ විභක්ති ලොක් වෙනවා. අපි ඉස්සරහට කතා කරද්දි පැහැදිලි. අනිත් කාරණාව තමයි මුලින් යෙදෙන අව්‍යේ පදයේ අර්ථය ප්‍රධාන වෙනවා. මුලින් යෙදෙන අව්‍යේ පදයේ අර්ථය තමයි ඒ පදයේ හැදෙන පදයේ අර්ථය අපි සලකද්දී ප්‍රධාන වෙන්නේ අව්‍යේ පදයේ අර්ථය. මේ කතාවත් මතක තියාගත්තම හරි. දැන් අපි බහුව්‍යීහි සමාසයේදී ප්‍රධාන වෙන්නේ මොන පදයේ අර්ථයද? ඒකේ අපි දැන් ලිංග විභක්ති වචන ගන්නේ කොහොමද බහුව්‍යීහි සමාසයේට හැදෙන සමාස පදයට? මොන පදේ අර්ථයද? පද දෙකේම අර්ථයද? අන්‍ය පදයේ අර්ථය. අන්‍ය පදයේ අර්ථය තමයි ප්‍රධාන වෙන්නේ. අන්‍ය පදේ කිව්වේ එකෙන් කියවෙන්නේ මොකක්ද? ඒකයි. පැහැදිලිද? ඒතර අපි සාරාංශයක් අපහු කතා කරගෙන යමු මේ ටික ඉවර කරලා. මතක තියාගන්න තියෙන්නේ මේ අව්‍යේය භව සමාසයේදී අව්‍යේ පදයේ අර්ථය තමයි ප්‍රධාන වෙන්නේ. හරි. ඊට පස්සේ දැන් අපි මේ පද හදන්නයි යන්නේ. එතකොට මේකේ විග්‍රහ වාක්‍ය තමයි ආධාර භූතායන් ඉත්‍යං. ආධාර භූතායන් ඉත්‍යං කියන එක තමයි විග්‍රහ වාක්‍ය දැන් මේ හදන්න යන පදේ. ආධාර භූතායන් ඉත්‍යං කියන එකේ තේරුම ආධාර භූත, එහෙම නැත්නම් ස්ත්‍රිය කෙරෙහි කියන එකයි අර්ථය. ස්ත්‍රිය කෙරෙහි. ආධාර භූත වූ ස්ත්‍රිය කෙරෙහි. එහෙම නැත්නම් කෙටියෙන්ම ස්ත්‍රිය කෙරෙහි කියන එකයි අර්ථය. ඊට පස්සේ අපිට තාම මේක ලියාගන්න එහෙම යන්න ඕනේ නැහැ. මොකද තාම ඉතිරි සූත්‍ර කතා කළේ නැහැ නේද? දවට අපි ඉස්සරහට ඉතින් ටිකක් කතා කරගෙන යමු. දැන් මේ දැනට මතක් කරේ මේ විදිහට විග්‍රහ වාක්‍ය තියෙනවා ආධාර භූතයන් ඉත්‍යං කියලා. එහෙම තියෙද්දි උපසග්ග නිපාත පුබ්බකෝ අබ්බේයි භාවෝ කියන සූත්‍රයේ යෙදෙනවා කියන එකයි. කොට එකෙන් කියවෙන්නේ උපසර්ග නිපාත పూర్වයෙන් යෙදුනා වූ සමාසය අව්‍යේයි භාව සමාසය. පැහැදිලි? මොකද්ද තේරුම? ඊට පස්සේ ඊළඟ සූත්‍රය අපි කියාගෙන යමු. එතකොට මේ සූත්‍රයෙන් ඇත්තටම කියවෙන්නේ මේ අව්‍යේයි භාව සමාසය කියන්නේ මොකද්ද කියන එක හඳුන්වලා දෙනවා. සංඥා සූත්‍රයක්නේ. මොකක්ද මේ අව්‍යේයි භාව සමාසය? ඒක උපසර්ගයක් හරි නිපාතයක් හරි මුලින් ඉඳලා තව නාම පදයක් එක්ක එකතු වෙනවා නම් ඒ සමාසයට නමක් දෙනවා අව්‍යේයි භාව කියලා. ඒක තමයි එතකොට මේ සූත්‍රයෙන් කෙරෙන්නේ. අපි ඊළඟ සූත්‍රය අපි කියලා බලමු. එතකොට පැහැදිලි වෙනවා. සෝ නපුංසකලිංගෝ ඉති
සෝ
නපුංසකලිංගෝ යන සූත්‍රයෙන් අබ්බේයි භාවෝ අබ්බේයි භාව සමාසය නපුංසකලිංගෝ නපුංසකලිංගෝ ඇත්තේ වෙයි යදා දිනා යදාදී සූත්‍රයෙන් ඒක වචනෝච ඒක වචන ඇත්තේද වේ. හරි. එතකොට ඊළඟ සූත්‍රයේ තමයි සෝ නපුංසක ලිංගෝ කියලා කියන්නේ. එතකොට අපි ඒකත් කියමු. මෙය විධාන සූත්‍රයකි. සෝ යනුද නපුංසක ලිංගෝ යනුද මෙහි පද දෙකයි. එතකොට අපි මේකේ අර්ථ කියාගෙන යමු. එතකොට අපි මේකේ අව්‍යේයි භාවෝ කියන කොටසත් එකතු කරලා මේ සූත්‍රයේ අර්ථ කියනවා. සෝ අව්‍යේයි භාවෝ ඒ අව්‍යේයි භාව සමාසය නපුංසක ලිංගෝ නපුංසක ලිංගෝ ඇත්තේ වෙයි. හරි. එතකොට දැන් මේ සූත්‍රයෙන් කියවෙන්නේ මොකක්ද? සෝ නපුංසක ලිංගෝ කියන සූත්‍රයෙන් මේ අව්‍යේයි භාව සමාසයට මේක නපුංසක ලිංග පදයක්. මේ හැදෙන පදේ නපුංසක ලිංග පදයක්. ඒ වගේම ඒක වචන පදයක් කියන එකයි මේකෙන් කියන්නේ. එතකොට ඒකත් විශේෂය. දැන් මතක තියාගන්න තියෙන්නේ මේ විදිහට හැදෙන පද. එතකොට නපුංසක ලිංගයේ විදියට තමයි පදය හැදෙන්නේ. අපි ඉස්සරහට පදේ හදපුවාම පැහැදිලි වෙයි. ඒ විදියට හැදිලා ඊට පස්සේ අව්‍ය පදයක් විදියට දිගටම හිටිනවා. තේජානන්දස්ම කියමු බලන්න. එතකොට මේක ඇයි මේ සූත්‍රයෙන් නපුංසක ලිංගෝ කියලා කිව්වේ? සූ නපුංසක ලිංගෝ කියලා. හ්ම් ඒකවචන. කොට නබුත්සකලින්ගේ ඒකවචන විදියට තමයි මේ පද යෙදෙන්නේ බුද්ධ දේශනාවේ. වර්ණගීම ගැන අපි ඉස්සරහට කතා කරමු, කොහොමද වර්ණගින්නේ කියලා. කොට යදනුප්පන්නා සූත්‍රයෙන් තමයි මේකට ඒකවචන භාවය ගන්නෙ. නපුංසකලිංග භාවයේ ගන්නේ සෝ නපුංසකලිංගෝ කියන සූත්‍රයෙන්, යදනුප්පන්නා කියන සූත්‍රයෙන් තමයි නපුංසකලිංග ඒකවචන භාවයේ ගන්නෙ. ඊළඟ සූත්‍රයත් අපි කියමු. සරෝ රස්සෝ නපුංසකේ ඉති.
සරෝ රස්සෝ නපුංසකේ
යන සූත්‍රයෙන්, රස්සෝ
රස්සෝ
රස්වයවි
රස්වයවි
ඒ මොකක්ද කිව්වේ? අපි දැන් පද හදාගෙන යන්න පටන් ගන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ දැන් අදිත්‍ති කියන පදේ හදන්න යන්නේ. මේකේ අදි ඉත්ති කියලා, ඉත්ති කියන පදේ ඊකාරාන්තයිනේ. අන්න ඒ ඊකාරාන්තව තියෙන පදේ ඉකාරාන්ත වෙනවා කියන එක කියන් තමයි, රස්ව වෙනවා කෙටි වෙනවා කියන් තමයි මේ සූත්‍රය ගත්තේ. උඩ අවසානට හැදෙන පදේ කෙටිවයි තියෙන්නේ. අදිත්‍ති කියලායි තියෙන්නේ. අදිත්‍ති නෙමෙයි. මේක තමයි රතු පාටින් යටින් ඉරකුත් ගහලා තියෙන්නේ නේද? කෙටි වුණා කියලා පෙන්නන්න. එතකොට ඒ විදිහට මේ සූත්‍රයෙන් තමයි මේ පද අන්තය කෙටි කරන්නේ. පැහැදිලි? ඔබේ එක එක සූත්‍රයෙන් කෙරෙන කාර්යය මතක තියාගත්තම හරි. මේ සූත්‍රයෙන් මේ පදාන්තය කෙටි කරනවා. හරි. ඊළඟ සූත්‍රයක් කියලා ඉන්න. අඤ්ඤස්මා ලෝකෝච යනු ලෝක විධාන සූත්‍රයි. අඤ්ඤස්මා යනුද ලෝකෝ යනුද ච යනුද පද තුනයි. එතකොට මේකේ අනුවර්තනීය වෙන කොචි කියන පදයයි, විභක්තිනම් කියන පදයයි, අබ්බේයි භාවා කියන පදයයි අරගෙන මේ ටිකේ අර්ථ කියමු. අඤ්ඤස්මා අකාරාන්තයන්ගෙන් අන්‍ය වූ අබ්බේයි භාවා අබ්බේයි භාව සමාසය කෙරෙන් පර වූ විභක්තිනම් විභක්තිං හට කොචි ලෝකෝච ඇතැම් තැනක ලෝපයද
වේ.
අපි මේකේ වෘත්තියක් කියලාම ඉමු. ඒක පැහැදිලි කරගත්ත හැකි. අනකාරන්තා අකාරාන්ත නෝ අබ්බේයි භාවා පරා අබ්බේයි භාව සමාසේන් පර
වූ
සබ්බා විභක්ති
සියලු
විභක්තිහු
ලුජ්ජරේ
ලොක් කරනු ලැබෙත්. අධිත්ති අධිත්ති යනුවෙන් පදේ සැකසේ. විභක්තිනං අත්තු විභක්තිීන්ගේ අර්ථය නම් ආධාරාදි ආධාර විභක්ති ආදියයි. ඉද අධිසද්දෝ මේ සමාස පදයේ අධිශබ්දය ආධාරේ වත්තති ආධාර අර්ථයෙහි වැටේ. අදිත්ති ඉති ඒතම් පදං එබැවින් අදිත්ති යන මේ පදය ඉත්තියං ඉති ඒතං අත්තං වදති. ස්ත්‍රිය කෙරෙහි යන මේ අර්ථය කියයි. හරි. දැන් ඔන්න ඊළඟ සූත්‍රයෙන් කියන්නේ අඤ්ඤස්මා ලෝපෝච කියන සූත්‍රයෙන්. මෙතන අඤ්ඤස්මා කිව්වට නිකම්ම අර්ථය තේරෙන්නේ නැහැ. අනේකකින් පරව කියලානේ තියෙන්නේ. අඤ්ඤස්මා කියන එකේ මෙතන අනේකකින් කියන එක කියන්නේ අකාරාන්තයෙන් පරව කියන එක. ඒතකොට මේක කච්ඡායනයේ යෙදෙන අපි කියවනේ සූත්‍රවල යෙදෙන පිළිවෙලක් තියෙනවා කියලා. අකාරාන්ත පද කියාගෙන ගිහිල්ලා ඊට පස්සේ අඤ්ඤස්මා කියලා ඊළඟට කියනවා. එතකොට අකාරාන් අන්‍ය පදාන්තයන්ගෙන් පරව මේ විභක්ති ලොප් වෙනවා කියන එක. ඒතකොට මොකද්ද මේකේ විභක්ති ලොප් වෙනවා කියන එකේ අර්ථය? අදිත්‍ති කියලා දැන් අවසානයේ හැදෙන සමාස පදයක් තියෙනවානේ. අවසානයේ හැදුණු සමාස පදයේ පදාන්තය මොකද්ද කියලා බලන්න. අන්තිමට දැන් පදේ හැදුණයින් පස්සේ දැන් මේකෙනම් පදාන්තය මොකද්ද? මොන අන්ත පදයක්ද? පවිවේකායත්. අවසානෙට මේ පදේ හැදුණයින් පස්සේ ඉකාරාන්තයි. එතකොට එහෙමනම් මේක අකාරාන්ත නෙවෙයි, අනකාරාන්ත කිව්වේ ඒකයි. ඉකාරාන්ත නෙවෙයි. එහෙම වුණාම අපි කලින් සමාස පදවලදී මතක ඇති, අපි මේ හැදුණු සමාස පදයට අපි කැමැති විභක්තියක් දාලා හදන්න පුළුවන් කියලා කිව්වනේ. කැමැති විභක්තියක් දාලා වර්ණ ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි සුමේධෝචසෝ තාපසෝ ചാති සුමේධ තාපසෝ කියලා ගත්තම ඒ සුමේධ තාපස කියන පදේ සුමේධ තාපසෝ කියන එක ඊට පස්සේ අපිට වර්ණ ගන්න පුළුවන් ඕන විදිහට. දැන් ඒක නම් ඒක වචන පදයක් නිසා ඒක වචනේ හැම තැනකම සුමේධ තාපසෝ හේ සුමේධ තාපස සුමේධ තාපසං සුමේධ තාපසේන සුමේධ තාපසස් ඔය විදියට වර්ණ ගන්න පුළුවන්. හැබැයි දැන් මේ අව්‍යේහි භව සමාසයෙන් හැදෙන පද එහෙම පුළුවන්ද? පුළුවන්. ඇයි? මේක අව්‍ය පදයක්. එහෙම නැත්නම් මේක නිපාත පදයක් වගේ. ඒ නිසා දැන් මේකෙන් පිටිපස්සේ යෙදෙන හැම විභක්තියක්ම ලොප් වෙනවා. මේකෙන් පස්සේ ප්‍රථම ඒක වචන විභක්තිය දානවා සී කියලා. ඒකත් අයින් වෙලා යනවා. ဒုတိය ඒක වචනේ දැම්මොත් ඒකත් දැන් මේ කියපු අඤ්ඤත්මා ලෝපෝච කියන සූත්‍රයෙන් අයින් කරලා දානවා. ඊට පස්සේ ඉතින් මොන විභක්තිය දැම්මත් අදිත්‍ති කියලාමයි හිටින්නේ. පැහැදිලි නේද? ඒ නිසා මොන විභක්තිය තමන් ඒක වචන දැම්මත් බහුවචන දැම්මත් මේ සූත්‍රයෙන් විභක්ති අයින් කරලා දානවා. විභක්ති පදය අයින් කරලා දානවා. විභක්ති ප්‍රත්‍ය එතකොට අපහු හැදුණු මුල් පදේ වගේ. එහෙම නැත්නම් සමාස පදේ මුල් ස්වරූපයෙන්ම තමයි හිටින්නේ. පැහැදිලිනේ කතාව. ඒ නිසා ඒක වචනේ තිබුණත් අදිත්‍ති. එතකොට බහුවචනේ යෙදුණත් අදිත්‍ති කොහොම වුණත් ඉතින් බහුවචනේ නෙමෙයි ඒක වචනයයි කියලා මෙතන කියනවනේ නියත නේද? ඒ නිසා මතක තියාගන්න ඕන මේක. එතකොට විභක්ති සියලු විභක්ති අයින් වෙලා යනවා කියන්නේ. අද හරි වැඩේ දැන් මෙතන ලියන්න දෙන්න වෙන්නේ නැහැ නේද? පැතියට නිදිමතේදී නේද අපි වෙනදට අපි බෝඩ් එක මකන්න දෙනවා. අපි දැන් කතා කරගෙන යමු. දැන් පදේ හැදුණු විදිය ගැන කොහොමද කියලා. අපි දැන් මේ පදය මුලින්ම විග්‍රහ වාක්‍ය මේකේ මොකක්ද? විග්‍රහ වාක්‍ය මොකක්ද? විමල ජීවයස්ම
ආධාර භූතයන්.
ඔව්, ඒක තමයි විග්‍රහ වාක්‍ය. එතකොට මේකේ ඒ ආධාර භූතයන් කියන අර්ථය එන්න තමයි අදි කියන පදය යෙදුනේ. එතකොට ඒ නිසා ඒ පදය අරගෙන වරහන් ඇතුලේ අපි ගන්නවා ආධාර භූතයන් කියන අර්ථයේ මේ අදි කියන පදය යෙදුනේ කියන එක. පැහැදිලි. ඊට පස්සේ ඉත්‍යං කියන පදේ සප්තමී ඒකවචනයි. ඉත්‍ති කියන පදේ වර්ණය ගිලා සප්තමී ඒකවචනයි. ඊට පස්සේ නාමානං සමාසෝ යුත්තත්ව උපසග්ග නිපාත පුබ්බකෝ අපි භාව. එතකොට ඒ ටිකේ විදිහට එනවා. ඊට පස්සේ සෝ නපුංසක ලිංගෝ යදන උප්පන්නා ඒ සූත්‍ර ටික අපි දානවා. එතකොට මේකෙන් මේ හැදෙන පදය නපුංසක ලිංගේ ඒක වචනයි කියන බව කියන්නේ. ඊට පස්සේ තමයි අපි මේ පදය හැදෙද්දී මේ හැදෙන පදයට එකතු වෙන්නේ නැති පද තියෙනවා නම් අපි මෙතනින් අයින් කරනවා. බුත්තර්ථානම් අපයෝගෝ කියන රීතියෙන්. ඒ නිසා තමයි ආධාර භූතයන් කියන අර්ථයෙන්ම නේකින් අදි කියන කෙනෙක් කියන්නේ. එහෙනම් ඉතින් දෙකම එක කිව්වා කියලා තේරුමක් නැහැ නේ. ඒ නිසා ඒ කොටස නැති වුණයි කියලා අදි කියන එකේ අර්ථය නැති වෙන්නේ නැහැ. ඒ අදි කියන එකේ අර්ථය කියන්නනේ අර කොටස කිව්වේ. ඒ නිසා අපි ඒ ටික අයින් කරනවා. ඊට පස්සේ අදිප්ති කියලා ඊකාරාන්තවයි දැන් පදේ තියෙන්නේ. එතකොට ඒකේ විභක්ති තේ සංවිභක්තියෝ ලෝක වාච සූත්‍රේනොයි ප්‍රගතිචස්ස සූත්‍රේනොයි ගත්තම අදි ඉත්ති කියලයි ඉතිරි වෙන්නේ. පද දෙක එතකොට වෙන් වෙලා තාම පදේ හැදිලා ඉවර නැහැ. වෙන වෙනම පද දෙකක් විදිහට තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? සරෝ රස්සෝ නපුංසකේ කියන සූත්‍රයෙන් මේකේ පද අන්තය කෙටි කරන්න කියලා කිව්වනේ. මේ පද අන්තය කෙටි කරනවත් එක්කම ඊට අමතරව මේ පද දෙක එකතු වෙද්දී සංධියකුත් සිද්ධ වෙනවා. සංධි විදියකුත් සිද්ධ වෙනවා අදි ඉත්ති කියන තැන. ඒක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. යන්න පූර්ව පදයේ පදාන්ත යන්න ලොක් කරනවා. මොකද්ද සූත්‍රය? සරාසරේ ලෝකං සූත්‍රය. ඊට පස්සේ එතන ණයේ පරං සූත්‍රයෙන් ආපහු එකතු වෙනවා. තැන් දෙක එතකොට ණයේ පරං සූත්‍රයෙන් ඒ තැන් දෙක එකතු වීමක් වෙනවා. ඒක දෙවතාවක් හිම ලියන්න ඕන නෑ නේද? තැන් දෙක එකතු වෙනවයි කියලා ණයේ පරං සූත්‍රයේ දෙවතාවක් ලියන්න ඕනද? ඔය එහෙම අවශ්‍ය නෑ. ඉතින් මේ එක තැනක ලිව්වම ඇති නේද? ඊට පස්සේ අවසානයේ අදිත්‍ති කියලා ඉකාරාන්ත පදයක් හැදෙනවා. ඒ හැදුණු පදයට අපි නමක් දෙනවා තද්දිත සමාස සූත්‍රේ. ඊට පස්සේ ඔන්න දැන් පදේ හැදිලා ඉවරයි. එතකොට ආපහු අලුත් දැන් නාම පදයක් වගේ. අදිත්‍ති කියන්නේ අලුත් නාම පදයක්. දැන් මේකට අපි මේ හැදුණු නාම පදයට අපි විභක්ති ප්‍රත්‍ය ආදී එකතු කරලා අලුතෙන් දැන් වර්ණ ගන්න යන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට අපි මුලින්ම ඒක වචනේ ගන්නවා. හැම එකෙම අපි සාමාන්‍යයෙන් ඒක වචනේන්නේ තියන්නේ. දැන් නාම පදයක් ගත්තම ප්‍රථම ඒක වචනෙන් තමයි සාමාන්‍යයෙන් අපි ලියලා පෙන්නන්නේ. ඒ නිසා අපි දැන් ප්‍රථම ඒක වචනේ හදන්න යනවා. ඒත් හැබැයි එහෙම යද්දී අපිට මෙතනදී තව රීතියක් උඩින් කිව්වා. මේක නපුංසක ලිංග ඒක වචනේ තමයි යෙදෙන්නේ කියලා. ඒ නිසා අපි මෙතෙන්ද ගන්න ඕන නපුංසක ලිංග ඒක වචන සූත්‍රය. සින් කියන සූත්‍රයයි ගන්න. ඒක මෙතන ටයිප් වෙලා නැහැ. මොකද ගන්නේ? ඔසින් නෙවෙයි, සින් සූත්‍රය නෙවෙයි. ඔව් මෙතනදී මේකෙන් ලොප් වෙනවා. සින් සූත්‍රය නෙවෙයි. ඉකාරාන්තයි. මේකේ
ආකාරන්තයි
ආකාරන්තයි දෙකම නපුතකින් හරිච්චවදම අන්‍ය කියලා. නෑ එහෙම නෙවෙයි. එතනදී කිව්වේ වර්ණ ගැනීම ගැන. ලිංග කතාව නෙවෙයි.
ඔව්.
වර්ණ ගැනීම. ඒක ගැන අපි ඉස්සරහට කතා කරන්නේ. බාලාවතාරයේදී ඔක්කොම විස්තර කතා කරන්නේ නැහැ. ඒ නිසා දැනට අපි මේ විදිහට කතා කරගෙන යමු මේ කියන ප්‍රමාණය. තව පොඩ්ඩක් උඩට ගත්තා නම් හරි නේද? කුඩා කරන්නේ නැහැ. සම්පූර්ණ පේන වගේ ඔක්කොම මුළු කොටසම. හරි. එතකොට මෙතනදී දැන් මේ විභක්ති ප්‍රත්‍ය ගණ්ඩේයි කියලා කිව්වට අඤ්ඤත්මා ලෝකෝච කියන සූත්‍රයෙන් ගන්න විභක්ති ප්‍රත්‍ය ලොක් කරනවායි කියලා කිව්වනේ. ඒ නිසා විභක්ති ප්‍රත්‍ය ලොක් කරනවා. ඒ නිසා තමයි මේ සූත්‍ර ටික ඔක්කොම අපි එකටම ලිව්වා. ඉතින් ඒකේ විශේෂයක් නැහැ. විභක්ති ප්‍රත්‍ය දාලා අපහු ලොක් කරන්නනේ තියෙන්නේ. ඒ නිසා ඒ ටික ඔක්කොම අපි එක පෙළට ලිව්වා.
යන්න
අවශ්‍ය නම් ලියන්න. ඊට පස්සේ අවසානයේට අදිත්‍ති කියන පදේ හැදුනා. ඒකේ අර්ථය ආධාර භූතයන් නිත්‍යයි. තොර මේක ওই විදියටමයි තියෙන්නේ. වර නැගින්නේ නෑ ආදී. නාම පදයක්. ඉතින් ඒක නිපාත පදයක් වගේ. අදිත්‍ති කියන එකේ තේරුම ස්ත්‍රිය කෙරෙහි. ඉතින් ඊට වඩා මේක වර නැගිලා වෙන පද හැදෙන්නේ නෑ. ස්ත්‍රිය ගේ හරි කියන්නේ වට මේ විදියට හදන්න බෑ. එතකොට ඒක හදනවා නම් ඉතින් සාමාන්‍ය ක්‍රමයක ඉත්‍ය හරි ඒ විදියට ගන්න.
බහුවචනෙන්නේ.
එන්න. ඒක වචනේ නේ හැදෙන්නේ. අර ඒක වචනේ වර්ණ ගිනවයි කියලා කියපු නිසා. මේකේ තව මොනවා හෝ ගැටලු තියෙන ඉක්මනට අහමු බලන්න. තොට අව්‍ය සමාසයකින් මතක තියාගන්න තියෙන්නේ ඒ හැදෙන සමාස පදේ අව්‍ය පදයක් විදිහට වැඩ කරනවා. ඒත් එක්කම අව්‍ය පදේ අර්ථය ප්‍රධානයි. අපි දැන් උපසර්ග කියලා 20ක් කතා කරානේ. ඒ උපසර්ග පද උනගෙන පද ගැන උනත් කියන්නේ ඒ උපසර්ග කියලා අපි ඒවට නම් දෙන්නේ ක්‍රියාපදයකට මුලින් යෙදෙන්නේ. එහෙම නැත්නම් ඒවටත් අපි නිපාත කියන කියලා තමයි හඳුන්වන්නේ කියලායි කියන්නේ. හරිනේ. අපි ඊළඟ උදාහරණයක් අපි යමු හිමන්නේ. සමීපං නගරස්ස සමීපං නගරස්ස යන වාක්‍යයේදී උපනගරං උපනගරම් යනුවෙන් පදයක් සැකසේ. ඔන්න අපි දැන් හදන්න යන්නේ සමීපං නගරස්ස කියන එක. ඔකේ පද මාරු කරලා අපි අර්ථ කිව්වත් වරදක් නැහැ. නගරස්ස සමීපං. නගරයාගේ සමීපය. නගරයේ සමීපය කියන එකයි අපි දැන් හදන්න යන පදේ. අපි ඒ පදයකට යමු එහෙමනම් ටිකින් ක්‍රියාස්ම. ඔව් ඒක. දැන් අපි හදන්න යන්නේ උපනගරම් කියන වචනේ. මේකේ අර්ථය තමයි නගරස්ස සමීපං. මේකේ පද මාරු කරලා ගත්තොත් සමීපං නගරස්ස. ඒකයි දැන් බාලාවතාරයේදී එක පෙන්ලා තියෙන්නේ. සමීපං කියන එක මුලට අරගෙන. හේතුව තමයි ඒ සමීපං කියන පදයේ අර්ථයේ ඉන්න තමයි අපි නිපාත පදයක් ගන්න. මේ අව්‍ය පදයක් ගන්න. සමීපම් කියන පදේ අර්ථය තමයි උප කියන උපසර්ගේ මෙතනදී නම් ඒ නිපාතයක් කියලා අපි හඳුන්වන්නේ. එතකොට ඒ උප කියන නිපාතයෙන් කියවෙන්නේ සමීපම් කියන පදේ අර්ථය. ඒ නිසා අපි සමීපම් කියන එක වරහන් කරනවා. උප එහෙම නැත්නම් සමීපම් නගරස්ස. නගරයාගේ සමීපය. කියන්නේ නගරය ළඟ. නගරය ගැන නෙවෙයි. එතකොට දැන් මෙතන මේ කියවෙන්නේ නගරය ගැන නෙවෙයි. නගරයේ ආසන්නය ගැනයි. ඒ නිසා තමයි දැන් අපි මේකට කිව්වේ ඒ නගර පදයේ අර්ථය නෙවෙයි මේකෙන් කියවෙන්නේ. ඊට වඩා ප්‍රධාන වෙන්නේ මේ උප කියන පදයේ අර්ථය. ඒ නිසා දැන් නගර පදයේ අර්ථය ප්‍රධාන වුණා නම් මේක නගරය ගැන කියවෙන්න ඕනනේ. නගරය ගැන නෙවෙයි කියවෙන්නේ. එහෙමනම් නගරයට ආසන්නය ගැන. මේකෙන් හැදෙන පදයෙන් කියවෙන්නේ අර්ථය කියවෙන්නේ නගරයට ආසන්නයන් ගැන සමීප තැනක් ගැන. පැහැදිලිද? හරි. එතකොට අපි දැනට මේක දිහා බලන්න ඕනේ. දැන් අපි පොත දිහා බලන්නේ. මේ ටික කියාගෙන කියලා ඊට පස්සේ බලමු කොහොමද මේකේ අර්ථය ගත්තේ කියලා. අං විභක්තීන මකාරන්ත බ්‍යෙයි භාවා ඉති. හරියට කියවුනේ නෑ වගේ. අං විභක්තීන මකාරන්ත බ්‍යෙයි භාවා යන සූත්‍රයෙන් කියෙන්නේ නැහැ වගේ හරි වෙන මොකක්ද එකක් කියන වෙනවා විභක්තීනං අකාරන්තං අබ්බේයි අකාරන්ත අබ්බේයි භාවා කියන එක හරි අපි පද වෙන් කරලා කියමු පස්සේ විභක්තීනං කොචි අං විභක්තීන් හට ඇතැම් තැනක අං යන ආදේශය වේ. මෙය ආදේශ විධාන සූත්‍රයකි. අං යනුද විභක්තීනං යනුද අකාරන්ත බ්‍යෙයි භාවා යනුද මෙහි පද තුනකි. මේකට කොචි කියන පදේ අනුවර්තනය කරලා අපි අර්ථ කියනවා. අකාරාන්තබ්බේයි භාවා. අකාරාන්ත අබ්බේයි භාව සමාසය කෙරෙන් පසුව යෙදෙන විභක්තීනං විභක්තීන් හට කොචි අං ඇතැම් තැනක අං යන ආදේශය වේ. කොචි ඉති කිං කොචි යයි කීවේ කුමටද නැත්නම් ඇතැම් තැනක යයි කීවේ කුමටද උපනගරේ උපනගරේ යන පදයෙහි එම අං ආදේශය නොවන බැවිනි. හරි. පිටට ඔන්න මේ ටික අපි කතා කරන්න යන්නේ. ඒතර මේ සූත්‍රයේ මොකක්ද කියවෙන්නේ? මේ අකාරාන්ත පදයක් තිබුණොත් එහෙම හැදෙන පදය අකාරාන්ත නම් අවසානෙට ඒ විභක්ති ලොක් කරලා ප්‍රකෘතිමත් වුණායින් පස්සේ මේක අකාරාන්ත පදයක් විදිහට නම් තියෙන්නේ වර්ණගින්න කලින්. ඒකට පස්සේ එකතු වෙනවනේ විභක්ති ප්‍රත්‍ය තීයෝ අංයෝ ආදී විභක්ති ප්‍රත්‍ය. ඒ මොන විභක්ති ප්‍රත්‍ය එකතු වුණත් ඒකට අං කියලා ආදේශයක් ගන්නවා. එතකොට හැම එකම එතකොට චිත්තං පදේ වගේ හැම පදේම චිත්තං පදේ වගේ ඒ විදිහේ පදයක් හැදෙන්නේ. ඔන්න ඔය කතාව තමයි මේ සූත්‍රයෙන් කියන්නේ. හැදෙන්නේ නේද? එතකොට සප්තමී ඒක වචන පදෙත් මේ විදිය නම් උපනගරම් වගේම උපනගරම්. පංචමී අපි හිතමු තතියා ඒක වචනේ උපනගරම්. චට්ටි ඒක වචනේ මේ විදිහට එනවා කියන එකයි මේ කියන්නේ. දැන් යෝකේ තව රීති ටිකක් තියෙනවා. ඒ ඔක්කොම දැන් මෙතනදි කියන්නේ නැහැ. දැන් අපි රූප සිද්ධියට වගේ ආපු කාලෙක ඉතිරි වෙලි විස්තර කතා කරමු. ඒකට ඒ තැන්වලදී කියවෙනවා මේකෙදි පංචමී විභක්තියේදී මේ විදිහේ අං ආදේශය වෙන්නේ නැහැ. ඒ තැනක පංචමී විදියටම හිටිනවා. විදියේ ක්‍රීති ටිකක් කියනවා. ඒත් ඒව ගැන අපි වැඩි විස්තර පස්සේ කතා කරමු. දැනට මේ විදියට මතක තියාගන්න බහුල වශයෙන් මේ අං ආදේශය වෙනවා. මේ හැදෙන අව්‍යය සමාසයට පස්සේ යෙදෙන විභක්ති ප්‍රත්‍යයන්ට අං ආදේශය වෙනවා බහුල කියලා මතක තියාගත්තම. හරි. එතකොට අපි දැන් බලාගෙන යමු මේ පදේ හැදුන විදිය. ඒක අපි දැන් හදන්න යන්නේ නගරයේ සමීපය කියන අර්ථය ගන්න. නගරස්ස සමීපං කියලත් අපිට ඕනනම් ලියන්න පුළුවන්. නගරස්ස සමීපං කියලත් ලියන්න පුළුවන් නගරයේ සමීපය. එතකොට ඊට අමතරව බුද්ධ දේශනාවේ තවත් පදයක් ඒ අර්ථයේම යෙදিলা තියෙනවා උපනගරං කියලා. ඒකයි මේ ඒ පදේ හදන්න තමයි දැන් මේ යන්නේ. ඒක බුද්ධ දේශනාවේ නගරස්ස සමීපං කියලත් තියෙනවා උපනගරං කියලත් තියෙනවා එකම අර්ථයෙන්. ඒකට අන්නේ උපනගරං කියන පදය හැදුනේ කොහොමද කියන එක තමයි දැන් මේ බලන්න යන්නේ. ඒකට අපි මේ සමීපං නගරස්ස නගරස්ස සමීපං කියන එකේ පද මාරු කරලා සමීපං නගරස්ස කියලා ගන්නවා. එතකොට මේ සමීපං කියන පදයට සම අර්ථයක් තමයි උප කියන ඒක උපසර්ගයක් ඇත්තරම නමුත් අපි මෙතනදී එක නිපාත කියලා හඳුන්වනවා. එතකොට මෙන්න මේ උප කියන පදයේ තියෙන සමීපං කියන අර්ථයට සම අර්ථයක්. ඒ නිසා අපි සමීපං කියන පදය වරහන් කරගන්නවා. ඒ මොකද ඒක ඇත්තරම පදේ හැදෙද්දී ඉතිරි වෙන්නේ නැති නිසා. ඊට පස්සේ ওই විදිහට අර ඉතිරි සූත්‍ර ටික අපි කලින් කියපු ඒවා ඒ ටිකේ විදිහට ඇවිල්ලා මේකේ සමීපම් පදය උපනගරං කියලා අවසානික හැදෙන පදයේ ඉතිරි වෙන්නේ නැති නිසා උත්තට්ඨානමප්පයෝගෝ සූත්‍රයෙන් අපි ඒ කොටස අයින් කරලා දානවා සමීපම් පදය. ඊට දැන් ඉතිරි වෙන්නේ ඒකේ විභක්ති අයින් කරලා ප්‍රකෘතිමත් කළාම දැන් ඉතිරි වෙන්නේ උපනගර කියලයි. පැහැදිලිද? ඊට පස්සේ දැන් අර කියපු දැන් මේ සූත්‍රයෙන් කියපු අං විභක්තීන මකාරන්ත අබ්බේහි භාවා කියන සූත්‍රයෙන් ඊට පස්සේ අපි අං කියන ආදේශය ගන්න. සී විභක්ති ප්‍රත්‍ය ගන්නවා ඒකට අං. සීහට අං. ඊට පස්සේ පූර්වස්වර ලෝක හරණයන ආදිය කරලා පදේ හදාගත්තම අවසානට උපනගරං කියලා පදේ හැදෙනවා. ତොර මේකේ අර්ථය නගරය සමීපය වෙන්නත් පුළුවන්. ତොර සමීපයෙන් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමීපයෙහි වෙන්නත් පුළුවන්. ତොර ඒ මොන විභක්තියක වුණත් මේක හිතින්නේ උපනගරං කියලා. අපි දැන් සිංහලේ වුණත් දැන් නිපාත පද තියෙනවානේ. දැන් අහෝ කියලා නිපාතයක් තියෙනවානේ. ඕක අපි වර්ණගල කියනවද? චතුත්ථියේ අහෝ පදේ වර්ණගල කියමු බලන්න. අහෝ කියන්නේ දැන් නිපාතයක්. අහෝ නේද? ඒක චට්ටියේ එහෙම අහෝගේ එහෙම කියන්නේ නැහැ. ඒ නිපාත පදේ එකයි වර්ණගෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ වගේ තමයි පාලි භාෂාවෙත් එතකොට දැන් අපි න කියලා අපි ගත්තොත් එහෙම මේක වර නස්ස කියලා එහෙම වර්ණ ගන්න යන්නේ නස්ස නස්මි එහෙම වර්ණ ගන්න යන්නේ න කියන නිපාත පද. එහෙම නැත්නම් වෙන නිපාත පදයක් ගත්තොත් නේද? පන අපි ඔතකින් මේ පනස්ස පනස්මා එහෙම වර්ණ ගන්න යන්නේ. ඒ පන කියන නිපාතයේ හැමතැනම යෙදෙන්නේ ඒ විදිහට. ඒ වගේ තමයි උපනගරම් පදේ. ඕන්නේ ඉතින් මේ සියලු ඒක වචනය අර වරහන් ඇතුළේ ඒකම් විවත්තබ්බේ කියලා ගත්තනි ඒක වචන ඉතී අරගෙන ඒකම් ගත්තත් කමන්නේ වරදක් නැහැ. ඉතින් ඒක ගත්තත් කමන්නේ නැහැ. ඉතින් ගත්තත් වෙනතක් වෙන්නේ නැහැ. අවසානයේ හැදෙන පදේ ওই විදිහම තමයි. මගද ඒ කොටස මේ මේකට අදාළ නැහැ. ඒක නාමකාණ්ඩේ කතා කරපු එකක්. ඒ නිසා මේකේ පද හැදීම ඔය උපනගර කියන තැනින් ඉවරයි. ඉතිරි කොටස එතකොට අදාළ වෙන්නේ නාමකාණ්ඩේ කතාව. ඒක මේ සූත්‍රයේ කියපු නිසා ඉතින් අපි අර අං කියන කොටස අගට එකතු කරලා පෙන්නන්න ඕන. නැත්නම් අපිට හැදෙන්නේ නැතා. උපනගරම් කියන එකේ තේරුම මොකද්ද? ගෞතම වංශය
නගරී සමීපය. ඊළඟ උදාහරණයක් අපි යමු. වෙන්නති ඔව්. ඒකනේ අර අපි භාෂාවතරණේ පොතේදී කිව්වනේ. ඇතැම් විභක්ති වල වර්ණ ගිනමයි කියලා කලාතුරකින්. සප්තමී, තතිය, පංචමී ඒ වගේ වර්ණ ගිනනවා කියලා කිව්වනේ. එහෙම පදේකුත් හැදෙනවා. කලාතුරකින් හැදෙනවා. ඒ නිසා තමයි කොචි කියලා කිව්වේ ඇතැම් තැනක කියලා. උපනගරයේ කිව්වද ඒකට සප්තමීෙන් අර්ථ කියන්නේ. උපනගරම් කියලත් සප්තමී පදයක් තියෙනවා. ආපහු භාෂා අවතරණයේ පොතේ කියපු ටික බලලා ඒ ටික ටිකක් පැහැදිලි කරගන්න. දෙවෙනි පොතේදී අපි ඒ ටික කිව්වා. නේද? දෙවෙනි පොතේ පාඩමේදී කිව්වේ නේ. හරි. ඊට පස්සේ ඊළඟ උදාහරණයට යමු. අභාවෝ මක්ඛිකානං
අභාවෝ මක්ඛිකානං
යන වාක්‍යෙහි
නිම්මක්ඛිතං
යනුවෙන් පදයක් එකතේ රස්සු මක්ඛිකා යන පදයේ අදාන්තය රස්සවි තත මේකේ විග්‍රහ වාක්‍ය කොහොමද? අන්න. ටිකින් වියත්ම පේන්නයි මොකද කියන්නේ. අභාවෝ මක්ඛිකානං. එතකොට ඔකෙත් ওই පද දෙක මාරු කරලා අර්ථ ගන්න පුළුවන්. මක්ඛිකානං අභාවෝ. එතකොට මැස්සන්ගේ නොවීම, මැස්සෝ නැති. එතකොට මැස්සෝ නැති අපි හිතමුකෝ මේ වදය. එතකොට ඒක අන්න ඒ වගේ එකක් ගැන කියන්නේ. එතකොට මේකේ මේ අභාවෝ කියන අර්ථයේ අභාව අර්ථය යෙදෙනවා නී උපසර්ගයේ අභාව අර්ථයක් කියවෙනවා. නී උපසර්ගයේ. ඒ නිසා තමයි අභාවෝ කියන පදය වෙනුවට අපි නී උපසර්ගය ආරම්භ කළේ. ඒ උපසර්ග පාඩම අපි කතා කළා. ඒ වහාට එතන ගොඩාක් විස්තර කතා කළේ නැහැ. ඒක එක යෙදෙන අර්ථ ටික රූප සිද්ධියේදී තමයි වැඩි විස්තර තියෙන්නේ. ඉතින් අපි එතනදී වැඩිදුර කතා කරමු මොන මොන අර්ථවලද මේ එකිනෙක උපසර්ගයේ යෙදෙන්නේ කියලා. එතකොට අභාවාර්ථයේ මේ උපසර්ගය යෙදෙනවා. එතකොට ඒ නිසා තමයි අභාව අර්ථයේ අභාවෝ කියන පදේ වෙනුවට අපි මේ උපසර්ගය දාලා මැත්සංගේ නොවීම නී මක්ඛිකානං කියලා දැන් තියෙනවා. නී මක්ඛිකානං. එතකොට නී කියන එකේ අර්ථය අභාවය. මැත්සංගේ නොවීම. එතකොට අර කලින් කියපු සූත්‍රයේ විදිහටම ඇවිල්ලා අභාවෝ කියන කොටස අපි අයින් කරනවා. ඊට පස්සේ දැන් තියෙන්නේ මක්ඛිකා කියන එකේ විභක්ති අයින් කළාම ආකාරාන්ත පදයක් නී මක්ඛිකා කියලා ආකාරාන්තවයි තියෙන්නේ. අන්න ඒක තමයි අර කෙටි කරනවායි කියලා දැන් අපි කියපු සූත්‍රයෙන් කිව්වේ. සූත්‍රයෙන් නෙමෙයි. ඒතරම රස්ව කරනවායි කියලා අපි කිව්වේ. සූත්‍රේ කලින් කිව්වනේ අපි. හරි. දැන් නම් අහන්න කලින් කියනවා. නේද? තොටේ රස්ස කලයි පස්සේ දැන් එතකොට හිටින්නේ මී මක්ඛික කියලා. ඒ වුණාට දේශනාවේ පදේ තියෙන්නේ නිම් මක්ඛික කියලා. මේ මයන්න දිත්ත වෙලා. තොටේ මයන්න දිත්ත කරන සූත්‍රය මොකක්ද? දැන් අහලා වැඩක් නැහැ. පරදේ භාවෝ සූත්‍රයෙන් තමයි මේ මයන්න දිත්ත කරනවා. හල් මයන්න දිත්ත කරලා සමනුවතුම නිම්මක්කික කියලා පදේශ දෙනවා. දැන් මේක අකාරාන්තයි. දැන් කෙටි කරානි. දැන් අකාරාන්තයි. ඒ නිසා පිට අර කලින් අං විභක්ති නං කියන සූත්‍රයෙන් අකාරාන්තව තියෙන නිසා අං කියලා එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ අවසාන පදේශ දෙනවා
නිම්මක්කිකං. ඒකේ තේරුම තමයි මක්කිකානං අභාවෝ. එහෙම නැත්නම් අභාවෝ මක්කිකානං. මැස්සන් නැති මැස්සන් නැති කියන එකයි. මැස්සු නැති මීවදයක් හරි මොකක් හරි. පැහැදිලි. හොඳටම පැහැදිලි. හරි. ඉතින් එක එක යෙදෙන අර්ථ ටික ඉක්මනට ඕනනම් රූප සිද්ධියට ගියොත් බලා ගන්නත් පුළුවන්. පිටින් ගියත් න සමහර විට පේන්න. තියෙන්නේ අවිභව සමාසයේ යෙදෙන අර්ථ ටිකනේ. ඒකට මෙතන මෙතන ඉතින් ලොකු විස්තරයක් කියනවා. රූප සිද්ධියේ මේ සූත්‍රයේ යටතේ මෙතන කියනවා මෙන්න මේ විභක්ති වල විකල්පයෙන් යෙදෙනවා. මේ විභක්ති යෙදෙන පංචමිය පංචමියේ යෙදෙන්නේම නැහැ. කොචි කියන බලෙන් සතියා සත්වමී ඡට්ඨී වල විකල්පයෙන් යෙදෙනවා. එන මෙන්න මේ කතාව කියන. ඊට පස්සේ මේ උපනගර පදේ වර්ණගෙන හැටි පෙන්නලා තියෙනවා. ප්‍රථමාවේ ඉඳන් සත්වමී දක්වා. හරි. උපනගරා ආනය. උපනගරම්හා. උපනගරස්මා. උපනගරේහි උපනගරම් සංකතං උපනගරස්ස ඉන්දියට ඒ යෙදෙන වර්ණගීම පෙන්නලා තියෙන උපනගර කියන පදේ. ඊට පේනවා ඇති අර ඡට්ටි සප්තමී පදවලත් උපනගරම් කියලා යෙදිලා තියෙන හැටි. පැහැදිලිනේ. ඒ නිසා තමයි කිව්වේ මේක නිපාතයක් වගේ කියලා. තව ටිකක් යටට යමුකෝ. මෙන්න එතකොට තව ඒ යෙදෙන අර්ථයක්. අභාවාර්ථයේ මේ උදාහරණ යෙදෙන හැටි. දරතානං අභාවෝ නිද්දරතං. උට නිම් මසකං කියලා තියෙන්නේ. ඒක පච්චා කියන අර්ථය. සතත් පච්චා. කියන අර්ථය අනුරතන් ඒ විදිහට යෙදෙන හැටි. ඒක මෙන්න මේ කියන අර්ථවල යෙදෙනවා කියන එක කියන්නේ. ඒක දැනට අපි ඔය ඇති නේද? ඉතිරි ටික පස්සේ කරගෙන වැඩි විස්තර බලාගමු. ඕක අපි එහෙනම් මිනිමයිස් කරලා තියෙන්නේ. මේකේ පැහැදිලි ඇති නේද? ඒකේ ගැටලුවක් නැහැ වෙයි. මැස්සු නැති. ඊළඟ උදාහරණයට අපි යමු. කරන්නේ ඊළඟට කියන්නේ දැන් මේ අභාවාර්ථයේ තවෙහි භව සමාසයේ යෙදෙනවා. ඒ විදිහේ නිශ්චිත අර්ථ ටිකක් තියෙනවා. අන්න ඒ අර්ථවල තමයි අව්‍යේහි භව සමාසයේ යෙදෙන්නේ. يعني අර්ථ සිය ගානක යෙදෙන්නේ නැහැ. අව්‍යේහි භව සමාසය එතකොට යෙදෙන නිශ්චිත අර්ථ ටිකක් ගැන කියනවා. ඒ අර්ථවල තමයි අව්‍යේහි භව සමාසය මේ විදිහට යෙදෙන්නේ. ඒ ටික තමයි අර රූප සිද්ධිපතේ පෙන්වන්නේ. මේ අර්ථවල යෙදෙනවායි කියලා පෙන්වන්නේ. එතකොට අන්නේ ඒ අර්ථවල තමයි එතකොට අව්‍යේහි භව සමාස්පද හැදෙන්නේ. හරි. එහෙනම් ඊළඟ පදේට අපි යමු. අනුපුබ්බෝ තේරාණං යන වාක්‍ය අනුතේරං යනුවෙන් සමාස වේ. එතකොට අනුපුබ්බෝ තේරාණං කියලා කියන්නේ තෙරවරුන්ගේ අනුපිළිවෙල ක්‍රමය කියන අර්ථයෙන් අපි දෙන්න යමු. තික්කින් වියස්ම පෙන්නන්නේ ටික නේද? හරි. එතකොට අනුපුබ්බෝ කියන අර්ථයේ අනු උපසර්ගය අපි ගන්නවා. මෙතන අපි නිපාත කියලා හඳුනනවා අනු කියන පදේ ගන්න. තේරාණං කියන පදේ මේ විදිහටම හිටිනවා. ඊපස් ඉතින් කලින් කියපු සූත්‍ර දැන් ආයේ ඔක්කොම ලියන්නේ නැහැ අපි. පෙය්‍යාරා නේද? ඊට පස්සේ අනුපුබ්බෝ කියන පදේ අනුපුබ්බෝ කියන පදය අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අනු කියන එකෙන් ඒ අර්ථය කියවෙන නිසා අපි ඒක උඩ සාහින් කරනවා බුත්තඨාන සූත්‍රයේ. ඊට පස්සේ දැන් පද දෙකක් ඉතිරි වෙනවා. විභක්ති අයින් කරලා ප්‍රකෘති කරාම අනු තේර කියලායි හිටින්නේ. දැන් තේර කියන්නේ මුල් ස්වරූපේනේ. තේරාණං කියන්නේ චට්ටි බහුවචන පදේනේ. ඒකේ විභක්ති අයින් කරපුවාම තේර. ඉතින් අනු කියන එකේ විභක්ති අයින් කරන් දෙයක් නැහැනේ. ඒ නැත්ද? විභාගය. ඊට පස්සේ දැන් මේකත් අකාරාන්ත පදයක්. ඒ නිසා අපි මොකක්ද එකතු කරන්නේ? පවර චිත්තාය. ඈ? අං කියන ආදේශය අපි ගන්නවා විභක්ති ප්‍රත්‍යන්ත. ඒ නිසා අනු තේර කියලා තියෙන එකට අග අං කියන කොටස එකතු වෙනවා. විභක්ති ප්‍රත්‍ය වෙනවා.
කෙරුම් මහන්තේට අනුවදී.
ඒක ඒත් අනුපිළිවෙල කියනවා අර්ථය.
නෑ දැන් ඕක කෙරුම් මහන්තේලා
ජී
අනුපිළිවෙල.
හා
අර අර්ථකුත්
කරනවා. ඔය යෙදෙන තැනමයි බලන්නේ. කොට අනුතේරං කියලා පදේ හැදෙනවා. යන අනුපිළිවෙලින් තෙරුන් වහන්සේලාගේ අනුපිළිවෙලින් කියලා අපි කියන්නේ අනුපිළිවෙලින් දානයක් බෙදාගෙන. හරි, ඊළඟ උදාහරණයක් අපි යමු. අනතික්කම්ම සත්තිං. කෝ කියන්නේ නැහැ.
යන වාක්‍ය
යථා සත්ති
රාපති
යනුෙන් සමාස වේ.
යනුෙන් සමාස වේ.
කොටගේ තේරුම මොකද්ද? ශක්තිය නොඉක්මවා. කියන අර්ථය උට යතහ සත්‍ති කියන්නේ ශක්ති පරිදි කියලා අපි සිංහලෙන් කියනවා. ශක්තිය නොඉක්මවා එහෙම නැත්නම් ශක්ති පරිදි. යතහ බලං කිව්වොත් බල පරිදි තමන්ට තියෙන බලයේ තියෙන හැටියට. යතහ සත්‍ති කිව්වොත් තමන්ට ශක්තිය තියෙන හැටියට කියලා අපි කියන්නේ ශක්ති පරිදි. අනතික්කම කියන්නේ නොඉක්මවා කියන එකයි. ශක්තිය නොඉක්මවා කියන්නේ ශක්තිය ඉක්මවන්නේ නැහැ කියන එකයි. ශක්තිය පරිදි කියන එකයි. පැහැදිලිද? ඔව් ශක්ති පමණින් කියන්නේ. යතහ සත්‍ති යතහ බලං කියලා කියන්නේ එකට කියෙන්නේ. යතහ අජ්ජාසය යතහ අජ්ජාසය අදහස පරිදි. යතහ කම්ම කර්මය පරිදි. යතා කම්මෝපගේ සත්තේ ප්‍රජානාති කියලා තේමනේ දේශනාවේදී කර්මයන්ව ඒ කර්මය පරිදි සත්වයින් යන ආකාරයේ භාග්‍යතුන් වහන්සේ දකිනවා. හරි, එතකොට මේ අනතික්කම්ම කියන අර්ථයේ හරිද මේ ටික සටහනක් දාගන්න ඕන. ඒක තනියෙන් ඉතින් සටහන් දාගන්න ඕන නේද? මේවා දැන් අපිට නම් ඒ කාලෙ මෙහෙම තෙන්නුවේ නැහැ. ලියලා තෙන්නුවෙත් නැහැ. බෝඩ් එකක්වත් තිබුණේ නැහැ. කලින්ත් අපි කියලා තියවන්නේ. ඒ විලාවේ මෙහෙම එක දිගට කියාගෙන යනවා අපි. ඉතින් මේ ටික අහගෙන ඉවිලේ අපි මොනවා හරි මතකයක් තියාගෙන සටහනක් දාගෙන ඉතින් ගිහිල්ලා තනියෙන් හදාගන්න. ඒකට තමයි කරන තමන්ගේ අර ටිකක් හිතන ගතිය දිනුනෙ ඉන්නේ නේ. මේ නිසයි මේ සූත්‍රය කිව්වේ. එහෙමනම් මේක මෙතෙන්න මේ විදිහටයි යෙදෙන්නේ, මේ විදිහට. එහෙම නැත්තම් ඉතින් මේක මම අපි ලියාගෙන ගියොත් ඉතින් අපව කරන්න දෙයක් නැහැ නේද? නේද? නේද තේජානන්දයස්ම? එහෙනම් අපි ඒ පදේට යමු නේද? කොට ශක්තිය නොඉක්මවා කියන අර්ථයෙන් යතහ එහෙම නැත්නම් අනතික්කම් සත්‍යින් කියලා පදේ තියෙනවා. ඊට පස්සේ ඉතින් කලින් කියපු සූත්‍රය ඒ විදිහට යෙදෙනවා. අනතික්කම්ම කියන කොටස අපි අයින් කරනවා. ඒක පදේ හැදෙද්දී එන්නේ නැති නිසා. ඊට පස්සේ දැන් ඉතිරි වෙන්නේ යතහ සත්‍ති කියලා. දැන් මේක අකාරාන්තයිද? අං කියන කොටස දාන්න බැරිද මෙතෙන්? ඒයි ඉකාරවන්ත නිසා. එතකොට මේක අර අදිත්‍ති කියපු පදේ වගේමයි හිටින්නේ. හැම තැනම ඔක එතකොට යෙදෙන්නේ දේශනාවේ යතහ සත්‍ති කියලා. එතකොට මේ වගේව දැන් දැක්කම අපි අහම විනය අට කතාවේදී. මේක මොන විදියට හැදුණු පදයක්ද? නේද? මොන සමාසයෙන් හැදුණු පදයක්ද? මේකේ විග්‍රහ වාක්‍ය කියන්ද කියලා අපි දෙනවාට. ඒවනම් ඉතින් අපි මේවත් අයින් කරමු. අපිට කරුනේ නැති නිසා නේද? මේ ඔක්කොමත් අපි අයින් කරමු අපිට කරුනේ නැති නිසා. ඒ විදිහටමත් අපිට දවසක් විතර වුණනම් කරලා පෙන්වන්න පුළුවන් නේද? ඒ කරපු විදිහටම බෝඩ් එකත් අයින් කරලා හරි. හරි, ඒක ඉතින් විශේෂ කියන්න දෙයක් නැහැ. අර්ථය පැහැදිලි. ශක්ති පරිදි සිංහලෙන් ඕන නැති ඒ තැනක සටහනක් දාගන්න ඕන. ශක්ති පරිදි. ඒකේ විශේෂ දෙයකී අර්ථය දැනගන්න එක තමයි මේ පදේ අර්ථය. ඒක තමයි වටිනම දේ. දැන් අපි ඒකටනේ විග්‍රහ වාක්‍ය කතා කරන්නේ. දැන් මේ පදය හදාගන්න එක ලියාගන්න එක නෙවෙයි අමාරු වෙන්නේ. ඒකේ නිවැරදි අර්ථය මොකක්ද කියලා බලාගන්න එක. දැන් අපි මේ ව්‍යාකරණ ඉගෙන ගන්න එකටනේ. මේ යම් පදයක් දැක්කම ඒකේ නිවැරදි අර්ථය දැනගන්න. ඉතින් ඒක අපි මුල් තැන දෙන්න ඕනේ. මේකේ අර්ථය ගන්නේ කොහොමද? එතන මේ යථා පදයේ අනතික්කම්ම කියන අර්ථයයි යෙදෙන්නේ. ඔය කියනනම් ඉතින් අටකටයි බුදුට කියනවා. යථා කියන පදයෙන් කියවෙන්නේ අනතික්කම්ම කියන අර්ථය. යථා කියන්නේ එතකොට මොකක්ද? යථා කියන්නේ මොන වගේ පදයක්ද?
ස්වභාවය.
අනිපාත පදයක්. කොහොමද හැදුනේ? යථා කියන්නේ නිෂ්පන්න නිපාතයක්. කොහොමද හැදුනේ? නිෂ්පන්න නිපාත කියන්නේ මොනවද? පවර චිත්තයත් මොනවද නිෂ්පන්න නිපාත කියන්නේ? කවුරු හරි කියමු බා. තොර මේ යතහා කියන්නේ නිෂ්පන්න නිපාතයද? කිරින් වෙන එකද? හැදෙන්නේ නැහැ කොහෙවත්. ආපහු මතක් කරලා බලන්න. යතහා තතහා කියලා අපි පද හැදුවේ යතහා කියන පදේ ය කියන පදයට තහා කියන පදේ එකතු වෙලා හැදෙන්නේ. ඒකට ආකාරාර්ථේ තහා ප්‍රත්‍ය. ඒකට තතහා කියන එකත් එහෙමයි. ත කියන සර්වනාම පදයට තහා කියන ප්‍රත්‍ය එකතු වෙනවා. ඒ ආකාරයෙන් යතහා කියන්නේ යම්සේ යම් ආකාරයෙන්. තතහා කියන්නේ ඒ ආකාරයෙන් එසේ. හරි, ඊළඟ උදාහරණයක අපි යමු. යේ යේ බුද්ධ
යේ යේ බුද්ධ
යන වාක්‍ය
යථා
බුද්ධං යනුවෙන් සමාස වේ. තොර මොකක්ද ඒකේ තේරුම? යේ යේ බුද්ධ කියන එකේ තේරුම යම් යම් කෙනෙක් වැඩි මහලුද කියන එකනේ. ඒක මේක වැඩි හිටි පිළිවෙලින් කියන අර්ථය. වැඩි හිටි පිළිවෙල යම් තේද වැඩි හිටි පිළිවෙලින් කියන එක තමයි. ඒක යේ යේ කියන පදේ යෙදුනේ විචා අර්ථය කියලා. ඒ නිසා තමයි ඊළඟට කියන්නේ අපි ඒකත් කියමු විචායන්. කොහෙද තියෙන්නේ මේ කියන ඒවාම කියවන්නත් එපා. කොහරි තියෙනවද එහෙම එකක්? තියෙනවනම් කියවට කමන්නේ. මේ උදාහරණය විචාවිහිය. මොකද්ද මේ විචාව
කියන්නේ?
විචා. ඔක අපි කලින් කියලා තියෙනවා මතකෙ විදියට. එදි කැමති නේ ඒ ઈચ્છાනේ. ઈચ્છા ඔකට සිංහලෙන් වීප්සා කියලා. සිංහලෙන් වීප්සා, සිංහල ව්‍යාකරණයේ ඔකට කියන වචනේ තමයි වීප්සා. සිංහල ව්‍යාකරණ පොතලත් තියෙනවා ඔක. කියමු බලන්න ටිකින් ගියාස්ම හිනා. මොකද්ද වීප්සා කියන්නේ? වීප්සා ප්‍රයෝගයේ කියලා කියන්නේ. ඔකට තරලව කිව්වොත් අර්ථය මේ පොත ගෞරවර්ගයව තියෙනවද ළඟට? ඒකේ 77 පිටුව දෙල්ලා ගන්න කරා. අනික් බාලාවතාර පොතක නම් මේකේ නැහැ. පළවෙනි කොටස තියෙන එකේ නැහැ. දෙවෙනි කොටස තියෙන පදක් තියෙනවා. ඒක නැත්තම් ඉතින් අනිත් අය ගාව තේරුම්න්නේ. ඒක සම්පූර්ණ බාලාවතාරයේ පොතක් තියෙනවා නම් බලව ගන්න පුළුවන්. මේක නම් 321 පිටුව. මේකේ 321 පිටුව මේ දෙවෙනි කොටසේ මේක නම්. මෙතන මේකේ 77 පිටුව. මේකේ පේනවාද ගාථාවක් තියෙන. ආ කියමු බලන්න.
දිනානි දිනානි යහනි වස්තුනි කයය දු ගුණේනවා දබ්බේනකාති කියාති තුන් ඉච්ඡාදි තාති දුක්ඛ. මෙතන තියෙන දීච්ඡා දුක්ඛ.
ඊට යටින් තියෙන අභ්‍යාපිතුන් කියන එකේ තේරුම.
අභ්‍යාපිතුන් සම්බන්ධ.
ඒ කියන්නේ මොකද්ද?
සම්බන්ධ කිරීම.
සම්බන්ධ කිරීම. අන්න මේකේ විචාව කියලා කියන්නේ මොකක්ද කියන එකයි මේ විස්තර කරන්නේ. භින්නානියානි වස්තුනි ක්‍රියායතු ගුණේනවා. දබ්බේනවා ව්‍යාපිතුන් ඉච්ඡා. විචා ඉති උච්චතේ. එහෙමයි එතකොට වාක්‍ය ගලපන්නේ. භින්නානි යානි වස්තුනි භින්නව පවතිනා වූ යම් වස්තුවු මොනවාගෙන්ද භින්න වෙලා තියෙන්නේ? ක්‍රියායතු ගුණේනවා දබ්බේනවාපි. ක්‍රියාවකින් හෝ ගුණයකින් හෝ ද්‍රව්‍ය වශයෙන් හෝ වෙන වෙනම තියෙන වස්තුවු ව්‍යාපිතුන් ඉච්ඡා එකට සම්බන්ධ කරන්නට ඇති කැමැත්ත විචා ඉති උච්චති. විචා එහෙම නැත්නම් සිංහලෙන් දීප්සාවයයි කියනු ලැබේ. හැදෙනි. ඒකට මෙන්න මේ මේකට උදාහරණ අපි සම්හා යටින් දීලා තියෙනවා. ඒවා අපි ඒ කාරක කාණ්ඩේ ගාවම කතා කරමු වැඩි විස්තර. ඒකට ගා මේ තියෙන්නේ නේද? ගාමී ගාමී ජලං. ඒකට මේක අපි සිංහලෙන් කියන්නේ පාසා කියන අර්ථයෙන්. ගමක් ගමක් පාසා ජලයයි. දොර මෙතනත් මේ යේයේ කියන එකෙන් කියන්නේ අන්න ඒ වීචා අර්ථය. ඒකට වැඩි හිටියෙක් පාපා කියන වගේ යථා බුද්ධං කියන්නේ වැඩි හිටි පිළිවෙලින් කියන එක. එතකොට මේ වීචා කියන එක අපි සිංහලෙන් සාමාන්‍යයෙන් කියන්නේ පාපා කියන අර්ථයෙන්. ගමක් ගමක් පාපා. පැහැදිලි නේද? එතකොට ඔක වීචාවේ ද්විත්වය කියලා රීතියක් තියෙනවා. ඒ වීචාවේදී ඒ පදයේ දෙවතාවක් යොදනවා. ඒක රීතියක්. ඒ නිසා තමයි මෙතන යේ කියලා දෙවතාවක් යොදන්නේ. පැහැදිලි. ඒ නිසා තමයි අර ගාමේ ගාමේ ජලං කියලා අතන අර අපි දැන් කියපු උදාහරණේ. මේ මේකේ කාරක කාණ්ඩේ පෙන්වන උදාහරණේ ගාමේ ගාමේ ජලං. අපි තේගෙනු කියන්නේ ගමක් පාසා කියලා නෙවෙයි. ගමක් ගමක් පාසා. පැහැදිලි. ඒ කියන්නේ එතකොට වැඩිහිටි පිළිවෙලින් කියන එකනේ ඒකේ අර්ථය. කෙටි සාමාන්‍යයෙන් අපි තරලව කිව්වොත් වැඩිහිටි පිළිවෙලින් කියන තැන අනුව බලන්න මොකද? ඒකෙත් විතර පේන්නේ විචාර්ත්‍යය. හරි. පැහැදිලි යටි එනිකනේ. ඊළඟ උදාහරණයක් අපි යමු. යත්තකෝ පරිච්ඡේදෝ ජීවස්ස යන වාක්‍ය යාව ජීවං යනුවෙන් සමාස වේ. ජීවන්ත නෙවෙයි ජීවත් නේද? ඒක මොකද්ද මේකේ? යත්කෝ පරිච්ඡේදෝ ජීවත්. ඒකට මේකේ පද අපි මාරු කරලා ගත්තොත් ජීවත් යත්කෝ පරිච්ඡේදෝ. ජීවයාගේ යම්තාක් පිරිසිදීමක් වේද? පරිච්ඡේදයක් වේද? ඒක ජීවයාගේ පිරිසිදීම කියන අර්ථය. ඒකට ඒක තව ජීවයාගේ පිරිසිදීම යම්තාක්ද ඒතාව කියන වගේ අර්ථය. ඒක අපි කියනවා තින් ඒක පද හැදුනම යාව ජීවං කියලා කියනවා. ඒ කියන්නේ දිවි ඇතිතෙක් ඒ පරිච්ඡේදයතෙක් කියන එක. ඒකට යත්තකෝ පරිච්ඡේදෝ කියන මුළු අර්ථයම යාව කියන පදයෙන් කියද. එනිසා අපි යත්තකෝ පරිච්ඡේදෝ කියන කොටස අපි අයින් කරමු. ඒකට යාව ජීවත්ව කියලා දැන් තියෙන්නේ විභක්ති අයින් කරලා ප්‍රකෘතිමත් කළාම යාව ජීව කියලා හිතෙනවා. අකාරාන්ත නිසා අං කියන කොටස අපි ආදේශය ගන්න. යාව ජීවං. යාව නිබ්බාන. ඔව්. ඒත් ඒ විදිහට. යාව එකම සම්බන්ධ කොටසක් තියෙනවා. අවධාරණි
අවධාරණි
මේ පදය අවධාරණ අර්ථයේ ඉදිය
මේ පදය අවධාරණ අර්ථයේ
ඉදිය මේ සමාසය සමාස්වදිතට අවධාරණ අර්ථය කොතනද? දිවි ඇති තෙක්ම කියන අර්ථය. දිවි ඇති තෙක්ම කියන එකයි අර්ථය. යාව නිබ්බානං කියද්දි නිවන් දකින තෙක්ම යාව නිබ්බා නිවන් දකින තෙක්ම මේ විදිහට අවධාරණය යෙදෙනවා. මේ සමාපේ නිවන් දකින කම්ම භාග්‍යතුන් වහන්සේව සරණ යනවා. මතක තිබ්බත් හොඳයි. ඉතින් ආපහු ඉපදෙද්දි නේද? ඉතින් නිවන් දක්නා තෙක්ම එහෙම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එක ඉතින් හොඳ නරක නෑ. බලන්න ඕනේ කැයි එහෙම වෙනසක් තියෙන්නේ. ඊළඟ උදාහරණ කියමු. ආ පබ්බතා කෙත්තං
ආ පබ්බතා කෙත්තං
යන වාක්‍ය
යන වාක්‍ය
ආ පබ්බතං කෙත්තං
ආ පබ්බතං කෙත්තං
යන්වෙන් සමාස වේ
යන්වෙන් සමාස වේ.
මරියාදායන්
මරියාදායන්
මේ උදාහරණය
මේ උදාහරණය
මරියාදා අර්ථයෙහි ආ උපසර්ගය සඳහායි
ආ උපසර්ගය සඳහායි
වජ්ජමානා සීමා මරියාදා
වජ්ජමානා සීමා මරියාදා
අත්හැර දමනු ලබන සීමාව මරියාදාවයි පප්පතං විනා ඉති අත්තු
පප්පතං විනා ඉති අත්තු
පර්වතය හැර පියා යන අර්ථයි
පර්වතය හැර පියා යන අර්ථයි.
ඊට පස්සේ අපි ඊළඟ උදාහරණයක් කියලා නිමු. එතකොට මේ ටිකක් බොහොම හොඳට ඔළුවේ තියාගන්න ඕන විශේෂ ව්‍යාකරණ කතාවක් මේ කියන්නේ. ඒක නිසා හොඳට සිහි බුද්ධියෙන් නේද? හොඳට ඇස් දල්වගෙන අතින් හරි කමන්නේ නිදිමත එනවා නම්. කන් දෙකත් හොඳට යොමු කරගෙන අපි අහගන්න. ආ ජලන්තා සීතං යන වාක්‍ය ආ ජලන්තං සීතං යනුවෙන් සමාස වේ. අපි විදිම්හි මේ උදාහරණය අභිවිදි අර්ථයෙහි ආ උපසර්ගය සඳහායි. ගෛහමානා සීමා ගනු ලබන්නා වූ සීමාව අභිවිදි අභිවිදි නම් වේ. ජලන්තේන සහ ඉති අත්තෝ ජල අන්තය සමග යන අර්ථයි. ආ සද්ද යෝගී ආ ශබ්දයාගේ යෙදීමෙහි ධාතු නාමාදීනා ධාතු නාමානං යනාදී සූත්‍රයෙන් අපාදාන විධානේන ඒව අපාදාන විධානයෙන්ම එහෙම නැත්නම් පංචමී විධානයෙන්ම වාක්‍යං අපි සිද්ධං වාක්‍යද සිද්ධවිය තථා අඤ්ඤත්‍ර අන්තෙන්හිද එසේමය. හරි, බලමු දැන් මේ මොකද්ද කිව්වේ. මෙතන ඔන්න දැන් ඒ අපි එතෙන්ද යමු උදාහරණයට නේද? ආපබ්බතා දැන් එතන ඒ කෙත්තං කියන එක අර උදාහරණේ පෙන්වන්නයි ගත්තේ විශේෂ පදේ වෙනුවට විශේෂ පදේ විදියට. ඒතර ඒක සමාසයට සම්බන්ධ නැහැ. සමාස වෙන පද දෙක තමයි ආපබ්බතා කියන පද දෙක. උඩ මේ ආ කියලා කියන්නේ උපසර්ග පදයක් නේ. ඒතර මේකේ තියෙන අර්ථ අතරින් එකක් තමයි අභිවිදි අර්ථය කියන්නේ, තව එකක් තමයි මරියාදා අර්ථය කියන්නේ. මේ ආ කියන උපසර්ගයේ තියෙන අර්ථ දෙකක්, මරියාදා අර්ථය අභිවිදි අර්ථය. ඒවා තේරෙන්නේ පාය කිව්වට නේද? අපි බලමු මොනවද ඒ කියන්නේ කියලා. ඒකට මේකෙදි කිව්වා ආ පබ්බතා කෙත්තම්. මේකේ තේරුම තමයි පර්වතය දක්වා කෙත. සිංහලෙන් එක ලියා ගන්න ඕනේ. ඒ ආපබ්බතා කෙත්තං කියන එක ලියා ගන්න ඕන. පර්වතය දක්වා කෙත. කොට මරියාදායම් වජ්ජමානා සීමා මරියාදා. වජ්ජමානා සීමේ කොට මේ මරියාදාව කියලා කියන එකේ තේරුම තමයි වජ්ජමානා සීමා. අපි යම් නිමිත්තක් තියෙනවා නම් ඒ නිමිත්ත අත්හැරලා තමයි අපි ඒක කරන්නේ. උදාහරණයක් කිව්වොත් දැන් මෙතනදී ආපබ්බතා කෙත්තං කියපුවාම එකෙන් කියවෙන්නේ පර්වතය දක්වා කෙත තියෙනවා. ඒතර පර්වතයක් කෙතට අයිතිද? අයිති නැහැ. පැහැදිලිද? ආපබ්බතා කියද්දී ඒ දක්වා කියන එකේ සිංහල වචනයෙන් අදහස් වෙන්නේ ඒක අයිති නැහැ කියන එකයි. පර්වතය හැර පර්වතය වෙනකම්ම කෙත තියෙනවා. පැහැදිලිද? ඒතකොට ඒ නිසා තමයි වජ්ජමානා සීමා මරියාදා කියලා කියන්නේ. අපි සීමාවක් බඳිනවායි කියලා කියද්දි මතක ඇතිනේ දැන් සීමා ගැන හැමෝම දැන් දන්නවනේ නේද? ඒ සීමාවක අපි නිමිති තීර්ථණය කරනවා. කොහොමද? උදම නිමිති මේ නිමිති ගත් හතරක් අපි ගමුකෝ. මෙහෙම නිමිති ගාල හතර තියෙනවා නම් අපි මෙතන මැද ඉඳන් කර්මවා මේක නිමිති කීර්තනය කළොත් මේ සීමාව පොතෙන් යනකම් පිළිගයිද? මෙතෙන් කොහොමද පිළිගන්නේ? එහෙම නැත්නම් කොහොමද පිළිගන්නේ? මේක අපි ඒ කියලා ගත්තොත් මේ කොටස ඇතුලේ කොටස එහෙමද එහෙම නැත්නම් මෙහෙමද පිළිගන්නේ? ඇතුලේ ඉන්න පිටපැත්තේ ඉන්න. ඇයි?
නිමිත්ත සීමාවට ඇතුළත් වෙන්නේ නැද්ද? නිමිත්ත සීමාව තුලත් වෙනවද දන්නේ නැහැ නැත්නම් දන්නේ නැහැ.
මොකද හැටියට මේ කිව්ව විදිහට අනිවාර්යෙන් ගල්ද මෙහැයින් එන්නේ. අපිට ආව ආගෙන තියෙන
තමයි. ලැප්ටොප් එක. ඒ කියන්නේ මේක මරියාදා අර්ථයේ තමයි මේ සීම නිමිති කීර්තනය කරද්දී ඒකෙදි මේ නිමිත්ත සීමාවට අයිති නැහැ.
නිමිත්ත තියෙන සීමාවෙන් පිටපැත්තේ. හැබැයි ඒ නිමිත්ත දක්වා මේක ස්පර්ශ වෙනකම්ම සීමාව පිටවෙනවා.
එහෙනම් ඒ නිසා අපි මෙන්න මේ දැන් නිමිති කීර්තනය කරද්දී මේකෙදි මේ නිමිත්තයි මේක නිමිත්තයි කියලා කියනවානේ. ඒකට අපි මේකට කියන්නේ මේ නිමිති ගල දක්වා සීමාව පිටවෙනවා.
ඒක දක්වා කියන එකේ අර්ථය දක්වා. එනගේ අර්ථය ආකේනකින් තමයි කියෙන්නේ. ඒක අයිති නැහැ. අපි කිව්වොත් අපි
500 ගම නෙවෙයි, අපි මැල්සිරිපුර සීමාව ගමකෝ. අපි මැල්සිරිපුර දක්වා ගියා කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නේ මැල්සිරිපුරට ගිහින් නැහැ, ළඟට ගිහින් තියෙනවා. ඒ ගෑ වෙන කම්ම වගේ සීමාවේ ගිහින් තියෙනවා, මැල්සිරිපුරට ඇතුළට ගිහින් නැහැ. එතින් අන්න ඒක තමයි දක්වා කියන කී අර්ථය. බ්‍රහ්මලෝකය දක්වා ගියා කියලා කිව්වොත් හරි කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නේ බ්‍රහ්මලෝකෙට ගිහින් නැහැ. එතකොට මේ දක්වා කියන පදේ අර්ථය අන්න එක තමයි
මරියාදා අර්ථය. මරියාදා
හැදිනේ. ඒක තමයි එතකොට මේ උදාහරණයෙන් කියුවේ ආ පබ්බතා කෙත්තම්. එතකොට කෙත පර්වතය දක්වා තියෙන. අපි ඊළඟ උදාහරණයේ කිව්වම පැහැදිලි වෙනවා. එතකොට ඊළඟ උදාහරණයෙන් කියන්නේ ඒ නිමිත්තත් ඇතුළත් වෙන අවස්ථාව. තොර ආපබ්බතා කියන එක විභක්ති අයින් කරලා ප්‍රකෘතිමත් කළාම ආපබ්බත කියලා හිතෙනවා. ඒකට අර අං අකාරාන්ත නිසා අං ආදේශයේ ගත්තම ආපබ්බතං කියලා හිතෙනවා. ඒකට ඒකේ තේරුම පර්වතය දක්වා කෙතක් වජ්ජමානා තීනා නලිය. මොකද්ද? ඔව්. තන වජ්ජමානා සීමා මරියාදා කියලා කියන්නේ මරියාදාව කියලා කියන්නේ වජ්ජමානා සීමාවයි. නිමිත්ත අත්හැරලා ගන්න සීමාවට තමයි මරියාදාව කියලා කියන්නේ. ඒකයි තේරුම. හරි. ඊළඟ උදාහරණයකට අපි යමු. ආ ජලන්තා සීතං කියලායි කියන්නේ. එතකොට මේක ආ ජලන්තා මේක කියන්නේ ගෛහමානා තීමා. ගෛහමානා තීමා අභිවිදි. අභිවිදිය කියලා කියන්නේ තීම ඒ නිමිත්තත් එකම ඇතුළත් වෙනවා. ඒක අපි සිංහලෙන් කියන්නේ තෙක් කියලා. තෙක් මේවා අපි දැනගෙන තියෙන්න ඕන, නැත්නම් සිංහලේ අපි කතා කරනවා නේද? අපි මැල්සිරිපුර තෙක් ගියා. ගියා කියලා කිව්වොත් අපි මැල්සිරිපුරටත් ගිහිල්ලා. පැහැදිලිද? මැල්සිරිපුරටත් ගිහිල්ලා. මැල්සිරිපුර දක්වා ගියා කිව්වොත් මැල්සිරිපුරට ගිහින්නේ නැහැ. ළඟට යනකන් ගිහිල්ලා. සිංහල කතා කරනවා අපි ඔක්කොම කලවමේ කියන්නේ උනාට. ඒ ගන්න ඉතින් අපි ඒ තේරුම දන්නේ නැතුව ඉන්නේ.
නිවේදනය කරන්නේ කියන්නේ 8 සිට 10 දක්වා සිසුන්
එහෙම ඉතින් යෙදීමක් කියනවද දන්නේ නැහැ. හැබැයි ගා කරන පොත්වල නම් පෙන්නලා තියෙන්නේ මේ විදියට. ඒක එකයි දක්වයි.
දක්වා දුන්නයි
කියන්නේ. ඒක තමයි නියම ව්‍යාකරණ ක්‍රමය. සලකන්නේ අතර ඉතින් අපි වුණත් දැන් මේ කොටස ඉගෙන ගන්නකම් අපිත් දැනන් හිටියේ නෑ මේක. ඒක අපි වුණත් දැනගත්තේ මේ කොටස ඉගෙන ගත්තයින් පස්සේ. සලකන්නේ නෑනේ කියපුවාම කිව්වම තේරෙනවා නම් ඉතින් නේද? මොනද එක දවසක් 10 දක්වා කට්ටි එන්නේ කිව්වයින් පස්සේ 10 අය ගියේ නැත්නම් සමාහට හොඳටම කුටි ගන්න වෙයි. එතකොට දන්නවා මේ 10 දක්වා ගියපුවාම ඉන්න ඕන. නේද? ව්‍යාකරණය දන්නේ නැති වුණාට එතකොට දන්නවා මේ කිව්වේ එතකොට 10ට ඒ කට්ටියත් ඉන්න ඕනේ කියලා. එහෙම තමයි දැනගන්නේ. හරි. එතකොට මේ උදාහරණයෙන් දැන් කියන්නේ ආ ජලාන්තා සීතං. ජලාන්තය තෙක් සීතලයි. ජලාන්තය කියන්නේ ජලයේ අන්තය. දැන් ජලයේ අන්තයත් සීතලයි. ඒකයි මේ කියන්නේ ජල අන්තය නැත්නම් අන්තය සීතල නැහැ. ඊට මෙහයින් විතරයි සීතල කියන කතාවක් නෙවෙයි. දැන් අපි හිතමු ජලයේ පැතිරිලා තියෙනවා නම් කොහේ හරි පොකුණක හරි. ඒකේ ජලාන්තය කියන්නේ එතන කෙළවරනේ. කෙළවර දක්වාම තියෙන සීතල තියෙනවා. මේකේ මේ කෙළවරත් මේකට අයිති. කෙළවරේ සීතල තියෙනවා. දැන් ඉතින් අපි කිව්වොත් බඹලොව තෙක් බුදුරජාණන් වහන්සේගේ කීර්ති රාවය පැන නැංගා. ඒකට බ්‍රහ්ම ලෝකයත් පැතිරුණා. බ්‍රහ්ම ලෝකයේ පැතිරිලා කීර්තිරාවේ පිහිටා ගත්තා නේද? යාව බ්‍රහ්ම ලෝකා කියන එක අපිට ආ බ්‍රහ්ම ලෝකා සද්දෝ අබ්බුද්ගංචි කියලා කියන්නේ. ඒකට ඒක අභිවිද්‍යාස්තයි. හරි පැහැදිලි යති. අපි ඒකේ මතක තියාගන්න දැන් ටෙක්ද දක්වාද කියන දෙකත් අපි දන්නේ නැහෙනේ. ඒ නිසා ඒකේ තේරුමයි දැනගන්න ඕන. අභිවිදි කියලා කියන්නේ ගල්හෙමානා සීමා අභිවිදි. වජ්ජමානා සීමා එහෙම නැත්නම් වර්ජණය කරනු ලබන සීමාව මරියාදා ගයේමානා සීමා නිමිත්තත් ඇතුළත් කරලා ගනු ලබන සීමාව අභිවිදිය. පැහැදිලි නේ? ඒ විදිහට දැනගත්තම හරි. හරි. ඉස්සරහට යමු මනම ඉතින් පැහැදිලි. ඊට පස්සේ දැන් ඔන්න අව්‍යේයී භාව සමාසයේ ඉවරයි. අව්‍යේයී භාව සමාසයේ ඉවරයි. ඒ වුණාට දැන් ආපහු කරුණු ටිකක් කියනවා. නිපාතයක් හෝ උපසර්ගයක් මුලින් යෙදුණා අව්‍යේයී භාව සමාස නොවි කම්මධාර සමාසයේ උන අවස්ථා කීපයක්. දැන් කම්මධාර සමාසය අපි කතා කරලා ඉවරයි. දැන් මුලින්ම කිව්වනේ උපසර්ග නිපාත පුබ්බකෝ අව්‍යේයී භාවෝ කියලා. උපසර්ග නිපාත මුලින් තිබ්බොත් ඒක අව්‍යේයී භාව සමාසයක් කියලා. දැන් කට්ටිය ඒකට පටලා ගන්න පුළුවන් කම්මධාරයේ සමාසයත් එක්ක. දැන් ඒකට උදාහරණයක් ඒ නිසා පෙන්නනවා. ප උත්තමෝ වීරෝ ප උත්තමෝ වීරෝ පවීරෝ කියලා පදයක් හැදෙනවා. එතකොට මේකේ ඒ උත්තමෝ වීරෝ කියන අර්ථයෙන් තමයි පවීරෝ කියලා පදයක් හැදුනේ. හැබැයි ඒ වුණාට මේ පයන්නක් ආවට මේකේ මේ වීර කියන පදේ තමයි අර්ථ වශයෙන් ප්‍රධාන වෙන්නේ.
උත්තම වූයේ තුන්වහන්සේ වීර වූයේ තුන්වහන්සේ කියන අතෙන් තමයි පවීරෝ කියලා පදේ හැදෙන්නේ. ඒ නිසා මේකේ ප්‍රධාන වෙන්නේ ප පදය නෙවෙයි වීර පදයයි. එහෙම නැත්නම් පසු පදයයි. එහෙමනම් මේක අව්‍යයි භව සමාසයක් නෙවෙයි සම්මදහර සමාසයක්. මොකද පද දෙක සමාන විභක්ති වල යන්නේ උත්තමෝ වීරෝ කියන අර්ථයේ. ඒත් එක්කම තුල්‍යාධිකරණ විශේෂණ පදයක් උත්තමෝ කියලා කියන්නේ. එහෙමනම් මේක සම්මදහර සමාසයක්. නැදිනේ අර කලින් ඒ වගේ තිබ්බ විශේෂයේ තමයි අව්‍ය පදයේ අර්ථය තමයි ප්‍රධාන වෙන්නේ. මුල් පදයේ අර්ථය. දැන් මේ තැන්වල පසු පදයේ අර්ථය විශේෂ වෙන ප්‍රධාන වෙන නිසා ඒවට අපි කම්මධාර සමාසයි කියලා කිව්වා. අපි මේ උදාහරණ කීපෙකින් මේකේ පද හදන්න ලොකුවට අවශ්‍යත් නැහැ. ඒක නිකන් බලාගෙන ගියත් ඇති. දැන් මොකද මේක මෙතෙන් අදාළ ඒවා නෙවෙයි කම්මධාරයේ සමාසයටයි තයි. මෙතනදී ඉතින් අර පැටලෙන නිසා තමයි මේක තව ටිකක් පැහැදිලි කරන්නේ. අපි ඒ ටිකක් කියාගෙන යමු.
උත්තමෝ වීරෝ
යන වාක්‍ය අවීරෝ
යනුවෙන්
සමාස වේ.
ඉති
ආදෝපන අවීරෝ යන මේ ආදී උදාහරණයන් දිවනාහි කුබ්බ පදත්ත ප්‍රදානත්ත අභාව. මොකද්ද ඉවල ජීවස්ම කියවම් බලන්න ඒකොටු ඕ බලන් ඉඳලා නෑ ඒක පස්සේ ලියාගන්න පුළුවන්. දීරානන්දයන් කියන කෙනා එන මොකද්ද එක
කියන්නේ
පදත්ත අප්ප දානත්ත එහෙමද පද විදින්නේ කොහමද තියෙන පද ටික කියමු බලන්න.
කුබ්බ පද
අත්තප්ප නෙවෙයි කුබ්බ පදත්ත ප්‍රදානත්ත අභාව. කුබ්බ පදත්ත ප්‍රදානත්ත අභාව. හරි ඒක කියමුකෝ. ඒ නිසා තමයි බැරි වුනේ නේද. పూర్ව පදාර්ථයාගේ ප්‍රධාන භවක් නැති නිසා අපේයි භාව අභාවෝ.
අව්‍යේයි භාව අභාවෝ.
අව්‍යේයි භාව සමාසය නොවේ.
අව්‍යේයි භාව සමාසය නොවේ.
කම්මධාරයෝ ඒව.
කම්මධාරයෝ ඒව.
කම්මධාරයේ සමාසයම සිදුවේ.
කම්මධාරයේ සමාසයම සිදුවේ.
හරි පැහැදිලිනේ. එතකොට මේකේ పూర్ව පදයේ ප්‍රධානත්වයක් නැති නිසා, එහෙම නැත්නම් අව්‍යේ පදයේ ප්‍රධානත්වයක් නැති නිසා මේක අව්‍යේයි භාව සමාසයක් නෙවෙයි සම්මධාර සමාසයක් කියන එකයි කියන්නේ. තව උදාහරණයක් කියනවා. විතික්ඛෝ ධම්මෝ අභිධම්මෝ.
විතික්ඛෝ ධම්මෝ අභිධම්මෝ.
විශිෂ්ට වූ ධර්මය අභිධර්මය නම් වේ.
එහෙමද? අපි යෝගි දැන් විග්‍රහ වාක්‍ය වෙනම කියලා අර්ථ කිව්වම තමයි පැහැදිලි. විසික්ඛෝ ධම්මෝ යන වාක්‍ය අභිධම්මෝ යනුවෙන් සමාස
වේ.
එවං මේ සමාස පදයද පෙර පදයසේ කම්මධාරය සමාසයකි. එවං කියන එකේ තේරුම මෙසේ කියන එකනේ. මෙසේ විසිට්ඨෝ ධම්මෝ අභිධම්මෝ කියන පදයන් සම්මදහර සමාසයි කියන එකයි මේ කිව්වේ. හරි, මේ ඊළඟ උදාහරණයක් බලමු නේද? කොහොමද අභි කියන උපසර්ගයෙන් කියවෙන්නේ විසිට්ඨෝ කියන අර්ථය? අභි විසිට්ඨෝ, විසිට්ඨෝ කියන එකේ තේරුම තමයි අභි උපසර්ගයෙන් යෙදෙන්නේ. ඒක මෙතන අපි ධම්මෝ කියලා පිටපස්සෙන් තියෙනවා. ඒක විසිට්ඨෝ කියනකොටක උත්තට්ඨාන මක්ඛයෝ එහෙම නැත්නම් අයින් වෙලා යනවා. ඊට පස්සේ දැන් තියෙන අභි එකේ විභක්ති අයින් වෙලා ප්‍රකෘතිමත් කළාම අභි ධම්ම කියලා හිතෙනවා. ඊට පස්සේ මේක ධම්මපදේ පුල්ලිංග පදයක්. ඒ නිසා ඒත් එක්කම මේක සම්මදහරේ සමාපල. ඒ නිසා මෙතන අර කලින් ඒව හදාගෙන ආපු පුරුද්දට දාන්න බෑ. උපසර්ග නිපාද පුබ්බකෝ අභේභාවෝ කියලා දාන්න බෑ මේවට. මේවා එතකොට විපදේ තුල්‍යාධිකරණේ කම්මධාරයෝ කියන සූත්‍රයෙන් තමයි පද හදන්නේ. ඒ නිසා තමයි අර තුන්වෙනියට තියෙන සූත්‍රය. මුලින්ම දින වචන යුත්තංහි, ඊළඟට නාමානං සමාසෝ යුත්තත්තු, ඊළඟට විපදේ තුල්‍යාධිකරණේ කම්මධාරය. මේක කම්මධාරය සමාසයකටයි අයිති. තුල්‍යාධිකරණ විශේෂණ විශේෂ පද දෙකක් එකතු වෙලා හැදෙන පදයක්. විසිට්ඨෝ කියන කෙන විසිට්ඨෝ චසෝ ධම්මෝ ചാති අභිධම්මෝ. විසිට්ඨ ධම්මෝ කියන එක තමයි අභිධම්මෝ කියන එකම කියන්නේ. විශිෂ්ට වූයේ එයයි, ධර්මය වූයේ එයයි කියන එක තමයි අභිධම්ම කියන එකේ තේරුම. ඒ නිසා ප්‍රථම ඒක වචනේ අභිධම්මෝ කියලා වර්ණනය. පස්සේ ඒ වගේම නිපාත පදයක් මුලට යෙදුණත් අව්‍යේයි භාව නොවන තවත් අවස්ථා කීපයකට ඔන්න උදාහරණ ඊළඟට කියන්නේ. මේ ටිකත් අපි කියවගෙන යමු. කුච්චිතං අන්නං යන වාක්‍ය පදන්නං යනුවෙන් සමාස
වේ.
එත් මේ සමාස පදෙහි කදං කුස්ස ඉති කදං කුස්ස යන සූත්‍රයෙන් හරි ස්වරයක් පසු ඇති කල්හි කුස්ස ඌ නිපාතයට කදාදේසු කද් යන ආදේශය
වේ.
අපි එකක් දැන් බලමු. මේක තව ලියා ගන්න වෙලාව ඕන නැහැ. හරි, එහෙනම් අපි කොට ඒකට අපි කියන්නේ කූ පුබ්බපද කම්මධාරයේ සමාසය කියලා. ඒවා ඉතින් මේකේ දීලා නැහැ.
ඒවා ඉතින් මේ නම් කරද්දී අපි රූප සිද්ධියේ නිහම ඒ වෙන් කරලා නම් කරනවා. කූපුබ්බ පද කම්ම ධාරයේ සමාපය. ඒ කියන්නේ කූ කියන නිපාතය මුලින් යෙදিলা හැදෙන කම්ම ධාරයේ සමාපපදය. ඒතර කූ කියන එකේ මෙතන අර්ථය කුච්චිතාර්ථය. කුච්චිතාර්ථය කියන්නේ මොකද්ද? නින්ද කියන අර්ථය, පහත් කියන අර්ථය. හරි. තොර මේ පදං කුස්ස කියලා සූත්‍රයක් තියෙනවා. අපි ඒකත් කියමු. මේ ආදේශ විධාන සූත්‍රයකි. පදං යනුද කුස්ස යනුද පද දෙකයි. කොට මේකට තප්පුරිසේ තරේ කියන පද අනුවර්තනය කරලා අපි අර්ථ කියනවා. තප්පුරිසේ තරේ තත්පුරුෂ සමාසයෙහි ස්වරයක් පසු ඇති කල්හි කුස්ස කදං කු නිපාතයට කදං කත් ආදේශය වේ. ඒක තමයි සූත්‍රයේ තේරුම. මොකක්ද? කූහට කත් කියලා ආදේශයක් වෙනවා. කොයි වගේ තැනකද? ස්වරයක් පිටිපස්සෙන් තියෙන්න ඕන තත්පුරිෂ සමාසයේ. හැබැයි මේ දැන් අපි කතා කරන්නේ කම්මධාරයේ සමාසය. ඒක තත්පුරිෂ නෙවෙයි. අපි කලින් තව සූත්‍රයක් කිව්වා උභේ තත්පුරිසා. කම්මධාර දිගු කියන දෙකට අපි නමක් දුන්නා. මේවත් තත්පුරිස කියලා අපි නම් කරනවා කියන එක. ඒ නිසා ඒ සූත්‍රයත් මෙතන ගන්න ඕන. උභේ තත්පුරිතා කියනවා. කදං කුස්ස එක ළඟම ගන්න. ඒකට එහා පැත්තෙන් ගත්තත් සමානයි. කදං කුස්ස කියන එකට එහා පැත්තෙන් උභේ තත්පුරිසා කියලා ගත්තර ගන්න එක හොඳයි. මොකද ගන්න ඕන මෙතන කියන්නේ තත්පුරිස සමාසයේදී කියලා. ඒ නිසා කදං කුස්ස කියන එකට එහා පැත්තෙන් එතනම එහා පැත්තෙන් ලියා ගත්තා නම් හරි. ඒක පුළුවන්. එතන පදං කුස්ස කියන එකට හැබැයි පොඩ්ඩක් ඉඳ තියලා සහ ලකුණක් දාලා අර උඩේ වගේ යට එකේ තියෙන්නේ. උභේ තප්පුරිත හරි. උභේ කියද්දී ඒක නම් හල් කරන්න ඕනේ නේ. මේ පාලියේ හල් නැති නිසා කමන්නේ නැහැ. හරි. පැහැදිලි යති කතාවනේ. එතකොට කොහොමද හැදෙන්නේ? කූ අන්නා. එතකොට කූ කියන එකේ අර්ථය කුච්චිතං අන්නා. එතකොට කුච්චිතංච තං අන්නං ඡාති කුච්චිත අන්නං කියලා දැන් කුච්චිතං අන්නං කියලා පද දෙක තියෙනවා. අපිට කුච්චිතන්නං කියලා පදයක් හදන්න පුළුවන්. කුච්චිතං අන්නං කුච්චිතන්නං. මේ කුච්චිතාර්ථයේ කු නිපාතයේ යෙදෙනවා. ඒ නිසා දැන් මේ කම්මධාර සමාසයේදී ඒ වෙනුවට කුච්චිතාර්ථය වෙනුවට කු නිපාතය ගන්න. කු අන්න ඊට පස්සේ කුච්චිත පදේ අයින් වෙලා යනවා. කූ අන්න කියලා හිතලා තියෙනවා. කූහට කත් ආදේශයි. කත් අන්න කදන්න කියලා පදේ හැදෙනවා. ඊට පස්සේ මේක අකාරාන්ත නිසා අං කියන අං කියලා අපි කොටසක් එකතු කරගන්නවා. ඒ මොකද මේ අකාරාන්ත මේක නපු අන්න පදේ නපුංසක ලිංග නිසා. පිටිපස්සෙන් තියෙන්නේ නපුංසක ලිංග පදයන්නේ. දැන් කම්මධාරයේදී අපි ලිංගය දෙන්නේ කොහමද? පිටිපස්සෙන් තියෙන පදේ යනවනේ. ඒ නිසා අන්න පදේ දැන් නපුංසක ලිංග පදයක්. මේක කම්මධාරී සමාසයක් නේ. එන්සක් හදන්නම් කියලා පදේ හද. අර්ථය ඒතකොට කුච්චිතං අන්න. නින්දිත ආහාරය. ආහාරය. මොන පිලුණු බතක් වගේ හම්බේ.
ඒක
කියනවා හදන්න. හරි. අපි ඊළඟ කොටසටත් යමු නේද? අප්පකං ලවණ යන විග්‍රහ වාක්‍ය කා ලවණ යනු වෙන සමාස වේ. එත් මෙහි කාපත්තේසුච යන සූත්‍රයෙන්
කුස්සකා
කූ නිපාතයක කා ආදේශය
වේ.
බහුවචනීන අප්පත්තේසු යයි බහුවචනේ බහුවචනය කරණ කොටගෙන අඤ්ඤත්‍රාපි සෙසු එහෙම නැත්නම් අන්‍ය අර්ථයන්හිද කොචි විකල්පයෙන් මෙම කා ආදේශය
වේ.
කුච්චිතෝ පුරිසෝ යන විග්‍රහ වාක්‍ය කා පුරිසෝ යනු වෙන සමාස
වේ.
වා විකල්පයෙන් කූ පුරිසෝ යයිද සමාස
වේ.
ඒවං අසුරාදි අසුරාදී පදද මෙසේය. අසුර කියන පදෙත් එතකොට ඒ විදිහටම න සුර කියලා තිබ්බ එක තමයි අසුර වුනේ. ඒකයි මේ කියන්නේ ඒ පදත් එතකොට මේ විදිහටම කම්මධාර සමාසයි. අපි ඉතිරි කොටසත් එහා පැත්තේ තියෙනවා. මේක නම් මේ ගාථාවක්. ඒකත් අපි කියලම ඉවර කරමු. ඒක එතකොට පටන් ගන්න ඕන පළවෙනි පෙළේ මැද හරියේ තියෙන අබ්බේයි භාව සමාසෝ කියන තැන ඉඳන් තමයි අර්ථ කියන්න පටන් ගන්න. අබ්බේයි භාව සමාසෝ චකාරයක් ගන්න ඕන. අබ්බේයි භාව සමාසෝච අබ්බේයි භාව සමාසයත කම්මධාරයක තප්පුරිසා දේච කම්මධාරය තප්පුරිස යන සමාස වර්ග දෙකද ද්වන්දෝච ද්වන්ද සමාසයද බහුබ්බීහිච බහුබ්බීහි සමාසයද උබ්බ පර උභය අඤ්ඤ පදත්ත ප්‍රධාන
උබ්බ පර උභය
පූර්ව පදය ප්‍රධාන
පර පදය ප්‍රධාන
උභය පද ප්‍රධාන
අඤ්ඤ
පදාර්ථ ප්‍රධාන
යනුවෙන්
අනුපිළිවෙලින් දත යුක්තාහුය. එතකොට කොහොමද මේ කිව්වේ? ඒ ගාථාවකින් ඉතින් මේ ප්‍රධාන වෙන්නේ කොයි පදයද කියන එකයි. පද දෙකක් සමාසුනාම කොයි පදයද ප්‍රධාන වෙන්නේ කියන එක මේ ගාථාවෙන් කිව්වේ. එතකොට ඒක සටහනක් තමන් හදාගන්න. අබ්බේයී භාව සමාසය උබ්බ පද ප්‍රධානයි. සම්මධාරය සප්පුරිස. ඊපස්සේ සම්මධාරය සප්පුරිස කියන දෙන්න පර පදය ප්‍රධානයි. ද්වන්ද ද්වන්ද සමාසය උභය පද ප්‍රධානයි. බෞද්ධීහි අන්‍ය පදස්ත ප්‍රධාන.
මේක තමයි ගාථාවෙන් කියවුන කතාව. මේවා එකට ලියාගන්න එපා ඊට පස්සේ. දැන් පැටලෙයි නේද හැටේ. තෙක් කියන පදය අභිවිධිය ප්‍රදානයි කියලා ඊට පස්සේ ලියාගන්නේ නැහැ. මේවා තෙක් ලියාගන්න කිල්ලක දිගට.
පස්සේ බලන්නේ මොකද්ද මේකේ තේරුම කියලා නේද?
ඔන්න එතකොට සමාස පාඩම අවසන් වෙනවා. එතකොට මෙතනින් සමාස ඉවර. අපි අවසානයේ කොටස කතා කරගෙන යමු. අප්පකන් ලවණම් කියන කොටස අපිට කතා බලන්න තියෙන්නේ. එතකොට මෙතන මේ කූ නිපාතය අල්ප අර්ථයේ යෙදෙනවා කියන එකයි මේ කියන්නේ. කූ නිපාතය කලින් කිව්වේ අපි මොන අර්ථයේද? නින්දිතාර්ථය. මෙතන අල්ප අර්ථයේ කූ නිපාතයේ යෙදෙනවා. ඒ තැනකදී මෙන්න මේ කම්මධාර සමාසයක් සිද්ධ වෙනවා. අල්ප අර්ථයේ කූ නිපාතයේ යෙදෙන තැනක. ඒකට උදාහරණ තමයි මේ පෙන්වන්නේ අප්පකං ලවණං. ලුණු ස්වල්පයක් කියන එක. එතකොට මේකේ අප්පකං කියන අර්ථයේ කූ නිපාතයේ යෙදෙනවා. එතකොට අප්පකං කියන කොටස අපි අයින් කරනවා උත්තරාණ විදියට. ඊට පස්සේ කූ ලවණ කියලා හිටින්නේ. කූහට කා ආදේශයි. සූත්‍රය කා පත්තේසු. අපි ඒකේ අර්ථ කිව්වේ නැහනේ සූත්‍රයේ අර්ථ. කා යනුද අපත් හේසු යනුද ච යනුද මෙහි පද තුනයි. මේද ආදේශ විධාන සූත්‍රයකි. එතකොට මේකටත් තප්පුරිසේ කුස්ස කියන පද දෙක අනුවර්තනය කරගෙන අපි අර්ථ කියනවා. තප්පුරිසේ තත්පුරුෂ සමාසයෙහි කුස්ස කූ නිපාතයට අප්පත් හේසුච අල්ප අර්ථ විෂයෙහිද කා යන ආදේශය වේ. මේකෙත් ආපත්තේ සුච කියන තැනට එහා පැත්තෙන් උභේ තප්පුරිසා කියන එක ඉන්නවා. කොහොම පුළුවන් නේද ඔතනින්ම අර කී එක මං හිතන්නේ මේ අතරත් මාරු කරන්න ඕනේ. හරි. එතකොට මෙතනදී අප්පකං ලවණං කියන එක තමයි කූහට කා ආදේශයක් වුණා.
අප්පගං කියන කොටස අයින් වෙලා කූලවන කාලවන උනා. එතකොට ඒකේ අකාරාන්ත නිසා මේක ලවණං කියන පදේ නපුංසක ලිංගයි. ඒ නිසා සිං සූත්‍රයෙන් අං කියන ආදේශය එනවා. ඊට පස්සේ කා ලවණං කියලා පදේ හැදෙනවා. ඒකේ තේරුම තමයි වරහන් ඇතුලේ තියෙන්නේ අප්පකං ලවණං. ලවණං අප්පකං. ලුණු ටික ටිකක් ලුණු කියන එක. ඊට පස්සේ දැන් මෙතන කියනවා බහුවචනේන අඤ්ඤත්‍රාපි කොචි. ඒතර මේකේ අප්පත් හේසු කියලා මේ තියෙන්නේ සූත්‍රයේ අප්පත් හේසු. අප්පත් හේ කියලා තියන්න තිබුණානේ. අප්පත් හේසු කියලා බහුවචනෙන් තියෙන්නේ. ඒ කියන්නේ අල්ප අර්ථයන් හි කියන එක. ඒතර අල්ප අර්ථයෙහි කියලා කියන්න තිබෙකේ අල්ප අර්ථයන් හි කියද්දි තවත් එහෙනම් අර්ථවල මේකේ මෙන්න මේ කා ආදේශය වෙනවා. අල්ප අර්ථේ විතරක් නෙවෙයි. එහෙමනම් මේ සූත්‍රයෙන් අල්පාර්ථයට අමතරව නින්දිතාර්ථයේ කා ආදේශයක් වෙනවා කූකට. ඒකයි මේ අප්පත්තේසු කියලා බහුවචනෙන් තිබුනේ. ඒකයි මේ කිව්වේ බහුවචනේන අඤ්ඤත්‍රාපි කොචි කියලා. සූත්‍රයේ බහුවචනෙන් වෙනත් තැන්වලත් ඇතැම් තැනක කූහට කා ආදේශය වෙනවා විකල්පයෙන්. ඒකයි ඊළඟ උදාහරණය අපි තව වෙලා ඕන. ටික තනියෙන් හදාගන්න මේ ටික දැන් පුළුවන්නේ නේද? ඒකට මේකේ විකල්ප දෙකක් තියෙන නිසා අපි මේ දෙකම එකටමයි එකටම හැදුවා. දැන් කූපුරිසෝ කාපුරිසෝ කියලා දෙකක් හැදෙනවානේ. විකල්ප දෙකක්. ඉතින් මේ දෙකම අපි එකටම හැදුවා. කොහමද කූ කුච්චිතෝ පුරිතෝ කියන එක තමයි කුච්චිතෝ කියන අර්ථයේ කූ කූ නිපාතයේ යෙදෙන. කුච්චිතෝච සෝ පුරිතෝ චාති කුච්චිත පුරිතෝ කියලා හදන්න පුළුවන්. ඒ අර්ථයම බුද්ධ දේශනාවේ කූ පුරිතෝ කියලත් උඩ යෙදලා තියෙනවාලු කියලා කියනවා. කුච්චිත පුරිතෝ කියන අර්ථයෙන් කූ පුරිතෝ කියලා තියෙනවා. එතකොට දැන් මේ දෙකෙන්ම කියවෙන්නේ එකම අර්ථයනේ. කම්මධාරී සමාපයක්නේ. එමනම් මේ කූපුරිසෝ කිව්වත් ඒක ඉන්න ඕනේ එතකොට කම්මධාරීම තමයි. ඒකේ කුච්චිතෝ කියන පදය අපි අයින් කරනවා. ඊට පස්සේ දැන් ඉතිරි වෙන්නේ කූපුරිස කියලා. තව ඒකේ විකල්ප දෙකයි. දෙවිදියකට පද හැදෙනවා. කූහට කා ආදේශයේ වෙලත් හැදෙනවා නොවිත් හැදෙනවා. ඒ නිසා අපි පළවෙනි පළවෙනි විකල්පයේ විදියට පෙන්නවා කා ආදේශය උන එක. ඒක සිද්ධ වෙන්නේ කාප්පත් හේසුච කියන සූත්‍රයේ. එතකොට ඒකට ඒ ආදේශය නොවිත් තියෙනවා. එතකොට වා කියලා කිව්වනේ එතකොට විකල්පයෙන් කියලා. ඇතැම් විට ගෙහෙම නොවිත් තියෙනවා කියලා කිව්වනේ. ඒ නිසා ඒ සූත්‍රයේ වෘතියේ කියවෙන වා බලයෙන් එහෙම නොවිත් තියෙනවා. එතකොට දෙවෙනි විකල්පයේ විදියට මේකටත් එතකොට දෙවෙනි උදාහරණේ කූපුරිස කියලා හැමම හිටිනවා. එක්ක කූ හටකා ආදේශ වුණා. දැන් විකල්පයෙන් කියපු නිසා අනිකේ තව අනිත් විකල්ප උදාහරණේ ආදේශ වෙන්නේ නැහැ. ඉතින් මේ දෙකේම එතකොට පදාන්ත සකාරත් අකාරය ලොප් වෙලා සෝ කියන සූත්‍රයෙන් සීහට ඕ ආදේශයි. ඒ ඕකාරය පූර්වස්වර ලෝපාදී වෙලා හැමනුනාම පද දෙක හැදෙනවා. කොහොමද? කා පුරිසෝ කූ පුරිසු, දෙකේම තේරුම කුච්චිතෝ පුරිසු, පහත් පුරුෂය, නින්දිත පුරුෂය. එතනම් අවශ්‍යත් නෑ, තේරෙනවා නේද? ඒක ඉතින් ඊට උඩින්ම තැනකින් දාගත්තා නම් හරි, ඒත් ඉතින් එතකොට කෙල්ලවන්නේ
දෙක තමයි.
ඔව්. ඊට පස්සේ අසුරෝ කියන පදේ අපි කලින්ම හැදුවා. කොහෙද හැදුවේ? හැදුවේ නැන්ද? හැදුවා. කම්මධාරයේ සමාසයේ යටතේ හැදුවයි. ඒකත් ඒ වුණාට අපි ඕනනම් හදපු විදිය බලමු. යටින් තියනද නැද්ද දන්නේ නේ? ඉන්න සුරෝ අසුරෝ කියන පදේ හැදුන හැටි අපි ඔබ කලින්ම හදලා තියෙන්නේ. දැන් ආය හදන්න දෙයක් නැහැ. ඒක මොකද? ওই විදියමයි උබේ තප්පු විසා කියලා අරගෙන නකාරයට අකාරයක් ගන්නවා. න සුරෝනි සුර නොවේ කියන අර්ථයද? සුරයන්ට ප්‍රතිපක්ෂ වූයේ කියන අර්ථේ අසුර කියලා පදේ හැදේ. අසුරෝ නකාරයට අකාරය අත්තං නක්ක තප්පුරිති. හරි නේද සූත්‍රය? ඒ සූත්‍රයෙන් නකාරයට අකාරයක්. ඊට පස්සේ සෝ කියන සූත්‍රයෙන් තීහටකෝ අයන්න පදාන්ත අයන්න ලොප් වුණා. හැමිනුනාම අසුරෝ කියලා පදේ හැදේ. එහෙමනම් ඔන්න පද සියල්ලම හදලා ඉවරයි. නම් සමාස පාඩම අවසන් වෙනවා. අපි සමාස වල පොඩි කෙටියෙන් පොඩි සමාලෝචනයක් කරලා නැතරමුනි. හරි, ඉක්මනට එහෙමනම් මතක් කරගමු බලන්න. කම්මධාරය සමාසය කියලා කියන්නේ මොකක්ද? මුලින්ම කතා කළේ ඒකට කම්මධාරය සමාසයනේ. කොහොමද කම්මධාරය සමාසයේ පදයක් හඳුනා ගන්න? අවරි චිත්තස් මගියම බල. සමාන සමාන අර්ථ තියෙන පද නෙවෙයි. සමාන අධිකරණ තියෙන පද නේද? තුල්‍යාධිකරණී කියලා නේද කිව්වේ? අර තියෙන්නේ නේද? විපදේ තුල්‍යාධිකරණී සම්මදහර. මකද්ද ඒකේ තේරුම තුල්‍යාධිකරණයි කියන එකේ තේරුම අධිකරණ කියලා කිව්වේ මොනවටද? අපි දැන් මේක එහෙමනම් මේක අයින් කරමු නේද? හරි, තව ලියාගන්න කියන කමන්න තව අපි දෙනවා තත්පර 30ක්.
පස්සෙ දෙමු මේක. කොපියක් ලියාගත්තු කෙනෙක්ගෙන් බලලා ලියාගන්න කියන්නේ. දෙවි නොවේ. එහෙම අර්ථයකත් ඉතින් යෙදෙනවද දන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් අසුර කියලා කියන්නේ දෙවි නොවන කියන නෙවෙයි. ඒ අය ඇත්තටම දිව්‍ය ලෝකයක ඇති පිරිසක් නේ. ඒකට කියන්නේ අර ඊට ප්‍රතිපක්ෂ නිසා. සූර්යයන්ට ප්‍රතිපක්ෂ වෙන නිසා. තියෙනවා. අසුර කියන පදේ ඒකෙදි කියන්නේ අර එකක් තමයි අපි කාලකණ්ණික අසුර කියලා කියන්නේ. ඒ අය പ്രേත කොටස. මේගි අපි තියෙන තැනුත් කිව්වා වගේ නම් මතකයි මේ නකාරේ අර්ථ ටික. ඔගේ අර්ථේ තියෙනවා කියේ කොහමද? දෙවි නොවුයේ කියලා නේ. මේකේ ඔන්න සප්තදීපිකාවේ නම් 234 පිටුවේ තියෙනවා. නකාරේ අපි අර්ථ හයක් ගැන එදා කතා කරේ. උදාහරණක් කිව්වා එදා. ඒ නිසා ආයෙ කියන්න ඕන නැහැ. එතන පෙන්නන්නේ දෙවියන්ගේ සතුරා කියනවා. ඒකට ඒක පෙන්නන්නේ විරෝධාර්ථය. විරෝධ අන්‍යෝන්‍ය විරෝධ විරුද්ධාර්ථය. මොකද
විරුද්ධ
අත්තන්නස්සතප්පුරිසේ සූත්‍රයේ යටතේ තමයි අපි කිව්වේ තේරුම. නකාරයට නකාරයේ අර්ථ ගැන කියන්නේ. හරි. එහෙනම් ඇති අපි මේක නේද කාලේ ගියා වෙඩි. තේරෙන්නේ. තවත් කොට. එහෙනම් විමල ජීවයත්ම එන්න බලන්න.
අද නිදාගත්තේ නෑ මේක දෙක නිදාගන්නේ. නෑ නෑ මොකදේ රදවලා දෙන්නට
නිදාගන්න. අපි
රකමුනම් බය කියලා.
කොහොමද මේ විශේෂණ පදෙයි විශේෂ්‍ය පදෙයි කියන දෙක කරලා විශේෂණයේ විශේෂ්‍ය කියලා ලියන්න පුළුවන්. විශේෂණය දන්න විශේෂ දැන් අපි දැන් කම්මධාරය සමාසයක් ගැන මුලින් අපහු මතක් කරගන්න යන්නේ. කියමු බලන්න කම්මධාරී සමාසයකට උදාහරණයක් කවුද? ධම්මවිසුද්ධියස්ස විශේෂණ විශේෂ සම්බන්ධ හොඳට පැහැදිලි වෙන එකක් කියන්න.
නීලම්
වෙන එකක් ගමු. පුල්ලිංග එකක් ගත්තොත් සුමේධෝ තාපසෝ. සුමේධෝ තාපසෝ. සුමේධෝ දන් ලකුණක් දාන්න. මේ විස්තර කරන්න කලින් අර තව පොඩි කාරණාවක් මතක් කරන්න තිබුණා. අවසානට අර අවසානට කියපු ගාථාවේ ඒකේ දෙවෙනි පෙළේ මුලම තියෙන වාක්‍ය කියමු බලන්න. සුදම්මරක්කිතාවක් පළවෙනි වාක්‍ය දෙවෙනි පෙළේ තුන්වෙනි වාක්‍ය
සම්බධාරයේ
පළවෙනි වචනේ විතර
සම්බධාරයේ
එක විතරද නෑ ඊළඟ එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා සප්පුරිතා
සම්බධාරයේ සප්පුරිතා
ඔකේ තේරුම මොකක්ද? කොහොමද පද වෙන්
වෙන්නේ?
කම්ම ධාරේක කියලාද වෙනම තියෙන්නේ?
එලේ හරිසන් ධාරාවේ
හරි දැන් කම්ම ධාරේක කියලා තිබ්බයි කියමුකෝ. ඒකේ තේරුම මොකක්ද? ධාරේක කියන්නේ කම්ම ධාරයක එහෙම නමක් අහුණාද කලින් කොහෙද? කම්ම ධාරේක කියලා අහුණාද? කම්ම ධාරේ කියලා නේද තිබ්බේ? මොකද කෙලවරේ තියෙන කයන්න මොකද්ද? මෙතනද මේක ස්වార్థ කකාරයක් කියලා කියලා තියෙනවා. ඒකට කම්මධාරයෝ ඒව කම්මධාරයකෝ කියලා බාලාවතර ටීකාවේ කියලා තියෙනවා. කම්මධාරයෝ ඒව කම්මධාරයකෝ සකත්තේ කප්පච්චයෝ ස්වార్థ ඒක ප්‍රත්‍යය කියලා තියෙනවා. සටහන දාගන්න. මතම මේ අපිත් බැලුවා මෙතන මේ කයන්නක් ආවේ කොහොමද? ඊට පස්සේ තමයි අපි ටිකක් ඔයලා බැලුවේ මේ කොහොමද කයන්න
ආවේ?
කම්ම ධාරයෝ ඒව කම්ම ධාරයකෝ. ඔයක ටීකාව බලලා හරි කිනීට පස්සේ ලියාගන්න දැන් වෙලා යනවා නැත්තම්. ස්වార్థක ප්‍රත්‍යය කියලා දාගත්තම හරි. හරි ඊට පස්සේ අපි දැන් එනවා අපෝ කම්මධාරයේ මේ පදේ තුර්මේ සුමේදෝ කියන පදේ අපි යටින් ලියා ගන්නවා ලිංග විභක්ති වචන. මේ පැත්තෙන් ලිංග ලියන්න දානවා වියන්න විභක්ති වචන. හරි ඇති. දැන් එන්න බලන්න ඊළඟට හවුද දැන් හිතෙන් පුරවන්න බලන්න ඔය ටික. සුමේදෝ කියන පදේ ලිංගය මොකක්ද? දෙකේම ලියන්න ඕනේ හා පැත්තේ හා පැත්තේ. මෙතනයි හා. ඇති ඩොට් එකක් තියෙනවා. සමානව කෙලින් ලියන්න. හරි. ඊට පස්සේ විභක්තිය. යටේ කියන කද්ද කියන්නේ ඒක කියලා මම ඒක කියන්නේ ඒක අරක ප්‍රත මා කියලා මම කියන්නේ ප්‍රත කියලා වගේ හරි අර උඩමකත් පූලි කියලා වගේ නම් පැහැදිලිව පේනවා ඇති මේකේ නේද? එතකොට මේ වචන දෙකම සමාන ලිංගයි සමාන විභක්ති සමාන වචනයි. ඒ නිසා තමයි මෙන්න මේ තුනට අපි නමක් දුන්නා. මොකක්ද මේ තුනට දුන්න නම? මේ තුනට කියනවා අපි අධිකරණ. තොර මෙන්න මේ අධිකරණ සමාන නිසා අධිකරණ සමාන වචන දෙකක් සමාන අධිකරණ සමාන වෙන විශේෂණ විශේෂ්‍ය පද දෙකක් සමාස වෙනවා නම් යම් තැනකදී අපි ඒ සමාසයට කිව්වා තුල්‍යාධිකරණ තුල්‍යයි කියන්නේ සමානයි තුල්‍යාධිකරණ සමාස එහෙම නැත්නම් කම්මධාරයකට කියුනම කම්මධාරය
පැහැදිලි. ඊළඟ එක අපි මේක මතක තියාගන්න ඕන විශේෂ කාරණා. ඊපස්සේ දීරානන්දයන්ම එන්න බලමු. දැන් අපි හදන්න යන්නේ දිගු සමාස පදය. දැන් අපි මේ තුල්‍යාධිකරණ විශේෂණ විශේෂ කියලා කිව්වේ මේවට තුල්‍යාධිකරණ කිව්වේ ඇයි? තුල්‍ය කියන එකේ තේරුම සමානයි. තුල්‍යාධිකරණ සමාන අධිකරණ තියෙන විශේෂණ විශේෂ දෙකක් සමාස වීම කියන එකනේ පැහැදිලිව. දොඩෝක සමාස කරලා පස්සේ අන්තිමට කොහොමද පදේ හැදෙන්නේ? මේ දෙකේම ඊට පස්සේ විභක්ති අයින් කරලා ලියනවා. කොහොමද? තුමේද තාපුස පැහැදිලි. ඊට පස්සේ මේ දෙක එකතු කරලා අවසාන පදේ නම විභක්තිය තිබ්බා. පැහැදිලි. දෙකේ විභක්තිය අයින් කළා. ඒ දෙක එකතු කළා. අවසානෙට විභක්තිය එකතු කරා. මේ පියවර ටිකක් අපි කලින් කිව්වා නේද? එන්න ඕන පියවර ටික පිළිවෙලට කලින් කියලා තියෙනවා. කොහොමද කරන්න ඕන කියලා. සමාස පදේ හදද්දි ඒවා අපහු මතක් කරගන්න. දැන් ඔක්කොම කියන්න වෙලාව නැහැ. ඒ අර්ථයයි. ස්වార్థය කියන්නේ ඒ අර්ථයයි. ඔව් දෙවියාමයි දේවතා. දේවෝ ඒව දේවතා. දෙවියාමයි දේවතා කියන්නේ. ඒ වගේ කම්මධාරයමයි කම්මධාරයක කියන්නේ. පැහැදිලිනේ මේක දැන් නේද? හරි. එතකොට මේ පියවර විභක්ති අයින් කියනවා නේ. විභක්ති විභක්ති ලෝකයි. නේද? සහ ප්‍රකෘතිමත් කිරීම එකත් ඉතින් දෙකේම දෙවියා ගන්නවා. එක් කොට විභක්ති ගැනීම. එක් කොට විභක්ති ගැනීම. ඊට පස්සේ දැන් මේක තනි පදයක්. තේකේ විග්‍රහය සුමේධෝචසෝ තාපසෝ ചാති සුමේද තාපසෝ. සුමේද නම් ඌයේ තුන්වහන්සේමයි තාපස ඌයේ තුන්වහන්සේමයි. එතකොට එක්කෙනාටමයි මේ දෙකෙන්ම කියවෙන්නේ එකම වස්තුවක් ගැන. ඒකයි විශේෂය. සුමේධෝචසෝ තාපසෝච. එහෙනම් හරි අපි එහෙනම් දැන් දිගු සමාසයට උදාහරණයක් දිය. දෙවෙනි සමාසය ඒ විතර අනේ උදාහරණ විතරක් මම මේ පැත්තේ මේ උදාහරණ විතරක් මම මේක කියලා තමයි. හරි දැන් අපි දිගු සමාසයේ උදාහරණයක් කියමු බලන්න. නිමල සීලායස් ද ආනන්දායස් වේ අංගුලිය ඒක හොඳයි. දාවේ කියලා නී හල් කරලා ඉවර නම් තමයි හල් දාය. දැන් ටිකක් බලේ වෙනවා නම් ඒකෙත් සම්බන්ධ තියෙන්නේ විශේෂණ විශේෂ දෙකක්මයි. දිගු සමාසයේදීත් එකතු වෙන්නේ විශේෂණ විශේෂ දෙකක්මයි. වෙනස තමයි අර කියපු කරුණු ඔක්කොම එහෙමමයි. කම්මධාරයේ කියපු කරුණු ටික ඔක්කොම එහෙමමයි. වෙනස තමයි මුල පදය සංඛ්‍යාව. සංඛ්‍යා පුබ්බෝ කිව්වේ ඒක. මුලින් සංඛ්‍යා පදයක් ඉදිරියට ng අපුර තමයි තියෙන්නේ අංග කිය. බිඳුව වෙනමට ng අපුර. ඔතන හොඳට බලන්න ඔතන තියෙන අංග බිඳුව. මේක. ඔක් ඔය අපුර දෙන්නේ. සංඝ කියලා කියන්නේ ng අපුර බැඳෙන්නේ. අඟුලි ශබ්දය මොන ලිංගද? ශ්‍රී ලිංගයි. එතකොට ද්වේපදයේ ලිංග තුනේ වර්ණගෙන විදිය කියමු බලන්න. නිවන ජීවයත් පුල්ලිංගයේ ද්වේ ශබ්දයේ වර්ණගෙන කොහමද?
ද්වේ.
ශ්‍රී ලිංගේ
ද්වේ.
නපුංසක ලිංගේ ද්වේ. වෙනස් වෙන්නේ නැහැ ඒක ඈ. ද්වේ කියන ශබ්දේ වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ලිංග අනුව වෙනස් වෙන්නේ නැහැ දේ ශබ්දය. හරි. අපි එහෙමනම් අපි මේක ප්‍රථම බහුවචනයි කියලා සැලකමුකෝ. එහෙම වුණොත් දියාගෙන යමු බලන්න උත්තර ටික. පුල්ලිංගද? ලිංගය මොකද්ද? දියන්න මතන්ට ඕනේ පුල්ලිංගය. මොන ලිංගද? දේ කියන සද්ද. හා. මොන ලිංගය? උයන්න මකලා යන්නද? වචනය හරි. ඊට පස්සේ ඒකේ විභක්ති ලොක් කළාම කොහොමද හිතන්නේ? ද්වේ අඟුලි කියලා. ඔද්දි පි දි අඟුලි දි දන එකතු කිරීම අඟුලි කොහොමද හැදෙන පදේ සමාසුණයින් පස්සේ හැදෙන පදේ කොහොමද? ද්වං ගුලං. ද්වං ගුලං කොහොමද? ද්ව ද්වං ගුලි කියලා ලියන්න. ද්වං ගුලි අහම් කොහොම ලියන්න? ලියන්න කරා ද්වං ගුලි දන අං. ඇයි අං කියලා අයන්නේ? උඩ කැල යහැලිලා අං කියන කොටස ගත්තේ ඇයි? නපුංසක ලිංග ඒක වචන කොට. මේතන වරහණක් පිටිර දාන්න නපුංසක ලිංග ඒක වචන. ඉතරෝන්නේ නයන්නයි ලියන්න දෙන්න මොන හැටි. හරි. කොට මතකදී අවසානට හැදෙන පදේ ද්වංගුලං යටි. මේකෙදිත් මතක ඇති මේ දිගු සමාසයේ බොහෝ පද ගැන කිව්වා. ඒවා නපුංසක ලිංගු ඒක වචනේ තමයි වර්ණගෙන. එහෙම නොවන පදත් නෑම නෙවෙයි. එහෙම තියෙනවා. එතකොට ඒ සමස්තයක් විදියට එකක් විදියට සලකනවා නම් අපි ඒවට කිව්වා සමාහාර දිගු. එහෙම නොවන ඒවට අපි කිව්වා අසමාහාර දිගු කියලා. එහෙම දිගු සමාසයේ ප්‍රභේද දෙකක් තියෙනවා. ඒ ගැන ගොඩාක් විස්තර කෙරුණ නැහැ. නමුත් ඒ විදිහේ දිගු සමාසයේ තියෙන විශේෂයක් තමයි අවසානයේදී නපුංසක ලිංග ඒක වචනයට එනවා. ඒ නිසා තමයි නැත්තම් ඕක හැදෙන්න ඕන පදේ ද්වංගුලියෝ කියලානේ. වි අඟුලියෝ ඊට පස්සේ අඟුලි පදේ බහුවචනෙට දාලා මේක ගන්නවා නම් ද්වංගුලියෝ කියලායි හිතින්න ඕන. එහෙමනේ. ඒ වුණාට මේක නපුංසක ලිංග ඒක වචන නිසා අගට අං කියන විභක්ති ප්‍රත්‍යය එකතු කරලා ද්වංගුලං කියලා පදේ වෙනස් විදියට හැදෙනවා. ඒක ඉතින් අරට පොඩ්ඩක් පොඩි වෙනසක් තියෙනවා. හැබැයි අර කලින් කියපු ලක්ෂණ ටික ඔක්කොම සමානයි. මෙතනදී මේ වෙන වෙනස විතරක් මතක තියාගන්න ඕන. පද එක් කරලා එක්තර නපුංසක වූ ඒක වචන කරන්න. පද දෙක එකතු කරලා නපුංසක ලිංගු ඒක වචනයට ගන්න. පැහැදිලි. හරි. ඊළඟ හරි. හරි. ඊපස්සේ දැන් සප්පුරිස සමාපය අපි කතා කරන්න යනවා. සප්පුරිස තප්පුරිස සමාපේ වර්ග ටිකක් තියෙනවා නේද? ද්විතියාවෙත් ද්විතියා තප්පුරිස වෙනම තතියා තප්පුරිස එහෙම එහෙම කියලා. එතකොට ද්විතියා තප්පුරිසයේ දැන් මේ තප්පුරිස පදයක තියෙන විශේෂත්වය තමයි ඒකන පදය ධන විශේෂ පදේ. අපි මේ විශේෂණ පදය ද්විතියා පදයක් වෙනවා. මේක ප්‍රථම පදයක් වුණා. ඒ මොනොත් මේක එක දෙති මේකට අපි කියනවා තෘතියා තප්පුරිස. මේ විශේෂණ පදය තතියා පදයක් වෙනවා. මේක ප්‍රථම හැම වෙලෙම මේ විශේෂ පදේ ප්‍රථමානි. මේ පදේ ප්‍රථමා විදිහට අපි කියන්නේ. ඒක ප්‍රථම වුණොත් අපි ඒකට කියනවා තතියා තප්පුරිස. ඊට පස්සේ මේක හරණ කාරක පදයක් වෙනවා. මේක ප්‍රථම වුණොත් අපි කියනවා හරණ තප්පුරිස. ඔය විදිහට ඒ ඒ විභක්තියේ මුලින් යෙදෙන්නේ යම් විභක්තියක පදයක්ද ඒ විභක්තිය අනුව අපි තප්පුරිසයට නමක් දෙනවා. අපි මේකට උදාහරණයක් කියමු බලන්න. ද්විතියා තප්පුරිසයට උදාහරණයක් කොහමද? හරණං ගතු ගාමං ගතු කියන එක අපිට ගාමං ගතු ගාමං ගාමං එකතු කිරීම ගතෝ ගතෝ ගාතෝ එන්න ලියලා කියන්නත් වෙනවා මේකයි ලිව්වේ කියලා නේද? මකන්න ඕනේ අකෝලින් මලිය ඒකත් නේද වෙන එකක් ගන්න. ඒක නැති වෙන එක. මොනවද මහා කෙලවරින් කියන්නේ?
ආයතන බෑන්ඩ් ඩයිට් කරා.
ඒක පැත්තකින් අපි යනවා. ගතු. හරි. දැන් අපි මේකේ ලිංග විභක්ති වචන වෙන් කරගෙන යනවා. මුල්පදේ පුල්ලිංගයි දෙකම පුල්ලිංගයි. ඒක නේ ලිංග විභක්තිය මුල්ලික ඒ යන විතරක් දැනගන්න. ඊට පස්සේ මේකේ ගාමං ගතෝ කියලා තියෙනවා. විභක්ති දෙක අයින් වුණාම ගාම ගත කියලයි පද දෙක හිටින්. ගාම දන ගත මේ දෙක අපහු එකතු වුණාම හරි එකතු කරලා මේ විභක්තිය මේකේ විභක්තිය අනුව මේකේ විංග විභක්ති අනුව මෙතන තියෙනවා. තේරුම එතකොට ගාමං ගතෝ ගමට ගිය කියන එකම තමා ගාමගතෝ කියන්නේ. ගාමං ගතෝ පුරිසෝ ගාමගතෝ පුරිසෝ සරණං ගතෝ උපාසකෝ සරණගතෝ උපාසකෝ. තොට ඉතිරි විභක්ති වලත් මේ ක්‍රමේම තමයි. තතියාවේ එතකොට උදාහරණයක් කියමු බලන්න. සික්කින්ද්‍රියස් නම්
කාරණාකින්
ඒ කරණ විතින් කියන අර්ථයක් එන්නේ. බුද්ධේන දේසික බුදුරජාණන් වහන්සේ විතින් කෑල්ලක් එන්න ඕන. සතියත අපුරුත කියනකොට විතින් කෑල්ලක් තියෙන කිතක පදයක් ඒක. බුදුරජාණන් වහන්සේ විතින් ඊළඟ පදයේදීවට හිතක පදයක් බොහෝයි. බුදුරජාණන් වහන්සේ විතින් දේශනා කරන ලද බුද්ධේන දේසිතෝ ධම්මෝ. බුද්ධ දේසිතෝ ධම්මෝ. පැහැදිලිනේ ඩොට් එක. මෙතන බුද්ධේන චතුත්තියට උදාහරණයක් කරණේට උදාහරණයක් කියමු බලන්න. ඔක්කොම අපි ලියන්නේ කරණේට උදාහරණයක් අසිනා කලපු කඩුවෙන් කරන කඩුව කරණ කොටගෙන කරන කලහය අතිනා කලකු. එතකොට ඒක කරණ තප්පුරිසයි. කරණ තප්පුරිස. චතුත්ති තප්පුරිසේට උදාහරණයක්. බුද්ධස්ස දෙයිය. බුද්ධස්ස දෙයිය. එතකොට චතුත්ති තප්පුරිසයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට දිය යුත්ත. බුද්ධ දෙයියන් කියලා පද වෙනවා. බුද්ධස්ස දෙයියන්, බුද්ධ දෙයියන්. පංචමී තත්පුරුෂේට චෝරතෝ භයං. සොරා කෙරෙන්වන විය. නැත්තම් සොරාගෙන්වන විය. ඒක සිංහලෙදී සොර විය. සොරාගෙන්වන විය, සොර විය කියලා සිංහලෙ හැදෙනා වගේම චෝරස්මා භයං, චෝර භයං, චෝරේහි භයං කියනත් පුළුවන් බහුවයි. අපි ආපහු මේක ඔන් කළොත් සමහර විට නේද?
කින්නියක් වගේ
දැනෙනවා. හරි. ඊට පස්සේ චට්ටි තප්පුරිස. බුද්ධස්ස ශාවකෝ, බුද්ධ ශාවකෝ, බුද්ධස්ස ශාවකෝ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් වහන්සේ. සත්තමී තප්පුරිසයක් කියමු බලන්න. කවුද අපි නම් කරමු? ආනන්දයාස්. අපි නින්දිතාසේ එහෙම ඒවා කීපයක් කිව්වනේ. එහෙනම් විය කියන එක අරගෙන අපි එතන කිව්වේ බහු බීහි සමාපි. හැබැයි ඒකම අපිට ගන්න පුළුවන් තප්පුරිසේට. ඒ වගේ කියන අර්ථේ නොගෙන ඒ ඍජු අර්ථය ගත්තේ. කියමු බලමු. කූපේ මණ්ඩුකෝ, කූප මණ්ඩුකෝ. ළිඳේ ඉන්න ගෙම්බා, ළිං ගෙම්බා. සිංහලයේ සිංහලයේ සමාසයේ මේ විදිහමයි. ලින්දෙහි ගෙම්බා, ලිං ගෙම්බා. ඒත් ඒකම තමයි. ඒකට කූපේ මණ්ඩුකෝ, කූප මණ්ඩුකෝ. ඔන්න විදිහට ඒකට තප්පුරිසේ පද හැදෙනවා. ඊට පස්සේ අපි කතා කළා ද්වන්ද සමාසය. ඒක කතා කළේ ඊපස්සේ වුණාට කමන්නේ අපි මෙතන කතා කරමුකෝ. ද්වන්ද සමාසයේ තියෙන විශේෂය තමයි ඒ පද දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් නැහැ. ඒ පද දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් නැහැ. කොහොමද? නමුත් පද දෙකම ප්‍රථමා පද දෙකක්. මේ විදිහට ඇතාද අශ්වයාද. ඇතයි අශ්වයයි අපි සිංහලෙන් කියන ඇත් අප් කියලා. ඇත් අප්. ඒකට ඇතාද අශ්වයාද ඇත් අප්. ඒකට මේක අපි හත් අප් ওই දෙකම එකතු කරනවා. ඒකට මේ දෙක මේ එක්කිනාගෙන කියවෙන දෙකක් නෙවෙයි. දැන් අශ්වයා වෙනයි ඇතා වෙනයිනේ. ඇත් අශ්වයා කියලා නැතුව එකෙක් නැහැනේ. එහෙනම් අපි කම්මධාරී සමාසයේදී නම් එක්කිනාගෙනමයි කතා කරේ වචන දෙකෙන්. මේක එහෙම නෙවෙයි. පළවෙනි පදයෙන් කියවෙන කිනා නෙවෙයි දෙවෙනි පදයෙන් කියවෙන්නේ. දෙන්නේ. හැබැයි ඒ දෙන්න අතරේ යම් සම්බන්ධයක් තියෙනවා. එක්කිනා නෙවෙයි, එක වස්තුව නෙවෙයි. ඒකයි විශේෂය. මතක තියාගන්න. ඒකට මේ විදිහේ අපි ඒකට ද අරුත් සමාසය කියලා සිංහලෙන් කියනවා කිව්වේ නේ. ද අරුත්. අව්‍යය මේ ද්වන්ද සමාසය නැත්තම් සිංහලෙන් ද හරි ද්වන්ද ද හරි සිංහලෙන් එතකොට පද දෙක හැදෙද්දි මේකෙත් අපි කිව්වා නපුංසක ලිංගයට එන අවස්ථා ටිකක් ගැන ඒව ගැන වැඩි විස්තර පස්සේ බලාගමු නේද? ඒකට ඒ වගේදී අපි කිව්වා රීති කීපයක් සමහර ඒවා නපුංසක ලිංග ඒක වචනයේ තියෙනවා. තව සමහර ඒවා එහෙම වෙන්නේ නැහැ. විකල්පේනුත් දෙනවා කියලා කිව්වා. ඉතින් මේ තැනකදී නපුංසක ලිංගයට එනවා. ඒ නිසා හත් තප්සං කියලා අන්තිමට පදේ හැදෙනවා හත් තප්සං. මේක සේනාංග නිසා සේනාංග විදිහට ඇතයි අස්වැයි කියලා තියෙන නිසා ඒ තැනක හත් තප්සං කියලා ඇතැම් මේවා බහුවචනෙටත් එනවා. කොහමද? මවද පියාද? මව්පියෝ කියලා සිංහලෙත් කියන්නේ බහුවචනෙ නේද? මවද පියාද? මව්පියෝ. මාතාච පිතාච මාතා පිතරෝ කියලා බහුවචනෙන් තමයි හිතෙන්නේ. මාතාච පිතාච මාතා පිතරෝ මව්පියෝ.
මාතා පිතරණක්ද?
කොහමද?
මාතා පිතරණ
පිතරං එහෙමනම් යෙදිලා දැකලා එතකොට සාරිපුත්ත සාරිපුත්තෝච මොග්ගල්ලානෝච සාරිපුත්ත මොග්ගල්ලාන බහුවචනෙම තියෙනවා ඇතැම් තැනක ඔගේ තව රීති ටිකක් තියෙනවා අපි ඒවා පස්සේ කියමු ඇතැම් තැනක එක වචනයකින් ඊට සමාන දෙන්නවම අදහස් කරන අවස්ථා තියෙනවා. තේනහි සාරිපුත්තා ගච්ඡත තුම්හි කියලා අන්න ඒ වගේ දේශනා කරපු දැන් තියෙනවා. සාරිපුත්‍රයනි එහෙනම් ඔබ වහන්සේලා වඩින්ද. තේනහි සාරිපුත්තා කියලා බහුවචනින් තමයි දේශනා කරලා තියෙන්නේ. එතනදී ඒක හේතුව කියනවා සාරිපුත්තෝච මොග්ගල්ලානෝච කියන වාක්‍යයේ ඒකශේෂ කරනවා. ඒකේ ඒකශේෂ කරනවා කියලා කියන්නේ එක සදෘශ දෙන්නේගේ එක වචනයක් ඉතිරි කරලා අනිත් වචනේ අයින් කරනවා. ඒකට ඒකේ අර්ථය සාරිපුත්‍ර මහරහතන් වහන්සේලා ඉතින් දෙනමක් නැහෙනේ. මේ කියන්නේ එකටම වැඩ ඉන්න මුගලන් මහරහතන් වහන්සේත් එකතු කරලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. සාරිපුත්‍රේනි කියලා බහුවචනෙන් ඉදන් විස්තර කරනවා සාරිපුත්‍ර මහ මුගලන් මහරහතන් වහන්සේලා දෙනමටම තමයි මේ ආමන්ත්‍රණය කරන්නේ. ඒ විදිහේ ව්‍යාකරණ රීති තියෙනවා ඉතින් ඒවා දැනගෙන තියෙනවා නැත්නම් අපි බලයි එක්ක මේක අර කටපාඩමින් අරගෙන යන කාලේ අර පෙරණ හිටපු රහතන් වහන්සේලා උච්චර මේ මතක තියෙනවා කියලාට මේවා වරද්දලා කියලා ඉතින් අපි වරද්දගෙන ඉතක නේද අපි ඒක දන්නේ නැති කමට මේක නිසා දැන් ඔය දැන් ඒකයි අපි මේ ශ්‍රද්ධාව තියාගන්න ඕන තැන් ඒ උතුමෝ කවදාවත් නැත්නම් පැටලෙන්න පුළුවන් තැන්නේ ඔය ලේ තියෙන කවදාවත් එහෙම විලා නැහැ මේ කියන්නේ ඒ කාලේ තිබ්බ පොත්පත් තිබුණේ නැති යුගෙත් දැන් අර
අපි කතා වුණා මතකයි ඒක මිදාහම් වික්කරි ඒක මිදාහම් වික්කරි ඒක මිදාහම් කියන එකේදී වෙන් වෙන්නේ ඒකම් ඉද අහං එහෙනම් දැන් මේ විතර මහ ප්‍රාණ දයන්න බුද්ධ දේශනා තියෙන්නේ අල්ප ප්‍රාණව. දැන් ඔකේ පදයෙන් වුණාමත් පැහැදිලිවම මහ ප්‍රාණවයි තියෙන්නේ. ඒ වගේ තැන්වල දැන් කටපාඩමින් දරාගෙන යන කාලේ උච්චාරණයෙන් ඇරෙන්න මේක කොහොමද අල්ලන්නේ? ඉතල බලන්න පොත්වලත් නැහැ. ඒ වගේ තැනක්වත් අතහැරලා නැහැ. ඒකයි කියන්නේ ඉතින් මේ තැන්වල පැහැදිලිව වෙන් කරලා කියනවා මේ මෙතන මේ අල්ප ප්‍රාණවයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. නැත්නම් අපි පාඩම් කරගෙන ආව නම් අපිට නම් අනිවාර්යයෙන් මේක එක ඒක මිදාහන් කියලා අපි බහු මේ මහා ප්‍රාණව තියෙනවා. අපි මේක මේ වෙච්චර වෙන් කර කර ව්‍යාකරණ රීති වෙනම ලියන්න ඕනේ මේ මේකම තිබ්බනම් ලේසියිනේ කියලා. හරි නේද? ඒකයි ඒ උතුම ඒ තැන්වත් එහෙම වෙනස් කරලා නැහැ. ඒකට වෙනම ව්‍යාකරණ කාරණා කියනවා. මේ මෙතනදී මහා ප්‍රාණ දයන්නට අල්ප ප්‍රාණ දයන්නක් වෙනවා. දෝදස්වච කියන සූත්‍රයෙන් කියලා එකට වෙනම සූත්‍රයක් පවා ව්‍යාකරණ සූත්‍රයකට රචනා කරලා ඒකේ අර්ථය ඒ විදිහට මෙහෙම කරලා තියෙනවා. ඉතින් අපි මේව කළා නම් අපි නම් හිතන්නේ නෑ මේක මහ ප්‍රාණ ලියන්න ඕන එක මේ අල්ප ප්‍රාණම ලියලා වැරදිලා කියලා. ඒක නිසා ඉතින් ඒ තරම් අර ධර්ම ගරුත්වයක් ඒ පුරාණතුමන්ගේ තිබුණා. ඒ වගේ නම් ඉතින් අපි කලකලා අපේ ධර්ම ගරුත්වය තව හදාගන්න ඕන නේද? හරි. ඒකට අපි යම් ඊළඟ සූත්‍රෙමේ මේ වයිකට මේ. ඒකට ඊළඟ සමාස වර්ගී ඔව් බහුබීහි සමාසය. බහුබීහි සමාසය ගැන කියන්න වෙලාව මදි නේ. බහුබීහි සමාසයෙන් කෙටියෙන්ම කියවෙන්නේ එකතු වෙන පද දෙකේ අර්ථයක් නෙවෙයි, එයින් බැහැර වෙනත් දෙක අර්ථයක් තමයි කියවෙන්නේ. අන්‍ය පදාර්ථ සමාස කියලායි අපි කියන්නේ. අන්‍ය පදාර්ථ සමාසයක් එකතු වෙන පද දෙකේ අර්ථය නෙවෙයි. අපි බහුබීහි කියන වචනේ හඳුනාම ගත්තොත් නේද කොහොමද විග්‍රහ වාක්‍ය? බහවෝ වීහයෝ යත් සෝ ගොඩක් වී ඇත්තේ යමෙකුටද හෙතෙම. අන්න ඒ කෙනාට තමයි ඊට පස්සේ මේකේ වෙන්නේ මොකක්ද? මෙන්න මේ AB කියලා කියන දැන් දෙක අයින් වෙලා යනවා. මේ දෙකේ විභක්ති අයින් වෙනවා. වත්තබෝ වකාරයට බකාරය ඕ ජේබලින් අපි පස්සේ ඊගෙන රූප සිද්ධියේ තමයි විස්තර කරන්නේ. මේක නම් කියන්නේ තත්තු දීපිකාව කියන්නේ. එතකොට මේ බහු වීහි කියන වචන දෙක එකතු වෙන්නේ ඒ දෙකේ තේරුම ගත්තොත් ගොඩක් වී
ගොඩක් වී කිව්වට එතකොට ගොඩක් වී නෙවෙයි. හැබැයි මේ වචනේ ගොඩක් වී කියන වචනයෙන් අදහස් කරන්නේ ගොඩක් වී නෙවෙයි, ගොඩක් වී අයිති පුද්ගලයෙක් ගැන. එතකොට නැත්තම් බහුබීහි කියන වචනේ නිකන් තේරුම් ගත්තොත් ගොඩක් වී. හැබැයි මේකෙන් අදහස් කරන්නේ ගොඩක් වී යති පුද්ගලයෙක්. ඒ නිසා ඒ අර්ථය හංගවන්න තමයි අර AB කියලා අපි දාපු එහා පැත්තේ කොටස් දෙක විග්‍රහ වාක්‍යයට එකතු කළේ. යස්සසෝ යමෙකුටද හෙතෙම. ගොඩක් වී ඇත්තේ යමෙකුටද හෙතෙම. අන්න එතකොට ගොඩක් වී නෙවෙයි මේකේ අර්ථය, ගොඩක් වී ඇති පුද්ගලයෙක්. එතකොට මේ විදිහටම තවත් උදාහරණයක් කිව්වොත් ဒုတိယා බහුබීහියට උදාහරණයක් කිව්වොත් තව එකක් ආගතා සමනායං සෝ. එතකොට ආගතා සමනා. එතකොට මේකෙන් මෙන්න මේ පදයේ මොන විභක්තියද කියලා, මේකේ විභක්තිය අනුව තමයි සමාසයක නම දෙන්නේ. මෙතන විභක්තිය අනුව එතකොට මේ පදය ප්‍රතමානං ප්‍රතමානං ප්‍රතමා බහුබී. මේක ဒုတိယා කියලා ගමු, ප්‍රතමා ඒවා ඉතර වෙන්නේ නැති නිසා ဒုတိယා නම් මේක ဒုတိယා බහුබී. මෙතන තියෙන පදේ තතියා නම් තතියා බහුබී. මේ විදිහටයි ඒ කියලා දාලා තියෙන තැන ඒ තියෙන පදයේ විභක්තිය අනුව තමයි මේක මොන බහුබීහි සමාසයේද ဒုတိယාද තතියාද කියන එක තීරණය වෙන්නේ. ඒතර මේ අග බී කියලා තියෙන තැන තියෙන පදයේ ලිංගය අනුව තමයි මේක පුල්ලිංග නම් මේකෙන් කියෙන්නේ පුල්ලිංග පදයක්. මේකේතොට පුල්ලිංග නම් මේකෙන් කියවෙන අර්ථය කියලා අපි කියන්නේ අර්ථය පුල්ලිංග. මේක ස්ත්‍රීලිංග නම් අර්ථය ස්ත්‍රීලිංග. මේක නපුංසක ලිංග නම් අර්ථය නපුංසක. අර්ථය කියන්නේ මොකද්ද? ඒ පදයෙන් අදහස් කරන කෙනා. මේකෙන් කියවෙන කෙනා දැන් ගොඩක් වී කියන එක නෙවෙයි මෙතනින් අදහස් කරන්නේ වෙලෙන්දානේ. වෙලෙන්දා පුල්ලිංග නිසා අපි සෝ කියලා එතන පුල්ලිංගයෙන් තිබ්බා. පැහැදිලිනේ? එතකොට ඒකෙන් අපි ගොඩක් විස්තර කලින් කතා කළානේ. ඒ නිසා අපි දැන් මොකෙන් අදහස් කරන්නේ? නප් ස්ත්‍රීලිංග කෙනෙක් නම් උතන අග අපි තියන්නේ සෝ කියලා නෙවෙයි, මොකක් කියලාද? සා කියලා. සා ස්ත්‍රීලිංග නිසා නම් සා. උදාහරණයක් ගත්තොත් ආගතා ආරුල් හා වානිජා යප් යම් සා ආරුල්හ වානිජා නාව. ඒක එතකොට ශ්‍රී ලිංගයි. මේකත් ලියාගම ඔය විදිහටම
භාරෝ විනෝ යක්ක සා ඒකයි
නේද? ඔව් මී වෙලෙන් මී මේ මාත්‍ර එතකොට ආරුල්හා වාණිජා යම් සා ආරුල්හ වාණිජා කියලා ගත්තා. එතකොට එතන යම් කියලා ගත්තේ ආරුල්හා කියන පදේ. ආරුල්හ කියන්නේ නැගිනවටනේ. එතකොට යම් තැනකට නගිනව නම් ගොඩ වෙනව නම් එතන අපි තියන්නේ ဒုတိයාවෙ. ඒ නිසා තමයි යම් කියලා අපි ගත්තේ. යම් තැනකට නැගුණද ඒ තැනට අපි කියනවා, ඒ වස්තුවට හරි අපි කියනවා ආරුල් හවානියා කියලා. ඊට පස්සේ මේ වචන දෙක උත්තර කරලා
ආරුල් කරන වාණිජ වාණිජය කියලා මේක අපි ස්පේලිං ආ ප්‍රත්‍ය ගන්න. ඒ නාවා පදේ
ස්පේලිං නිසා අපි ආරූල්හ වාණිජ කියලා මේ වචන දෙක එකතු වෙන්නේ. නමුත් මේකෙන් කියවෙන්නේ නැගුණා ආරූල වාණිජ කියපුවම නැගුණු වෙලෙන්දු. නැගුණ වෙලෙන්දු. හැබැයි මේකෙන් කියවෙන්නේ නැගුණු වෙලෙන්දු ගැන නෙවෙයි. නැගුණු වෙලෙන්දු යම් තැනකටද, එහෙම නැත්නම් යම් තැනකට මේ අය නැගුණද, ඒ තැන ගැනයි, වස්තුව ගැනයි කියන්නේ. එහෙනම් මේ කියන්නේ නැව ගැන. එහෙනම් නැවට පාලියෙන් කියන්නේ නාවා ශ්‍රීලිංගයි. ඒ නිසා අපි මේ වාණිජ ආරූල වාණිජ කියන පදෙත් ශ්‍රීලිංගයට හරවනවා. ආරූල වාණිජා පැහැදිලි. එහෙමනම් බෞද්ධීහිය ගැන ඇති නේද ඉතිරි විස්තර ටික අපව ගිහින් බලාගමු නේද තනියි. ඊළඟ ජීවිත ඊට පස්සේ අපව අද කතා කරපු අවේයි භව සමාසය ගැන ඒක ඉතින් අද කතා කරමු නිසායි නේද කතා කරන්න ඕනේ නේද. මතක තියාගන්න තියෙන ඉතින් ඒකේ මුලින් යෙදෙන පදයේ අර්ථය තමයි ප්‍රධාන වෙන්නේ. අව්‍යයි භව සමාසයේ අව්‍ය පදයක් මුලින් යෙදෙනවා.
පළමු පදයේ දෙවෙනි පදයේ කියලා ගත්තොත් මුලින් අව්‍ය පදයක් ධන නාම පදයක්. එතකොට මෙන්න මේ අව්‍ය පදයේ අර්ථය තමයි ප්‍රධාන වෙන්නේ.
පැහැදිලි ඉන්නේ නේද? ආධාර භූතායන් කිත්තියන් කියන එක අපි අධිත්ති කියන පදයක් හදුවා නේ. ස්ත්‍රිය කෙරේ. එමනම් ඔන්න සමාස කාණ්ඩය අවසන් වෙනවා. එතකොට අපි කාණ්ඩ කීයක් ඉවරද? හතරක් ඉවරයි දැන්. කාණ්ඩ ඔක්කොම කීයක් තියෙනවද? 8යි. තව ඒකට ඉස්සරහට සද්දිත කාණ්ඩය, ආඛ්‍යාත කාණ්ඩය, හිතක කාණ්ඩය, කාරක කාණ්ඩය කියන හතර තියෙනවා. ඉතින් ඒ හතරේ දැන් මේ කතා කරපු ඒ වගේ ගොඩක්ම වැදගත්ම කොටසක් තමයි මේ සමාස කොටස. මොකද අලුතෙන් වචන හැදෙන ක්‍රම ගැනයි මේ කියන්නේ. ඒ නිසා බොහොම උනන්දුවෙන් මේ ටික අපහු ටිකක් බලලා තියන්න. ඊවෙන් කියවෙන ටික. ඒත් එක්කම ඉස්සරහට තියෙන්නේ සද්දිත කාණ්ඩ. ඒකෙදිත් අලුතින් වචන හැදෙන හැටි කියන්නේ. මේකේ නාමපද පොදුවේ නාමපද දෙකක් එකතු වෙලා අලුත් නාමපදයක් හැදෙන හැටි තමයි සමාස කාණ්ඩයෙන් කතා කරේ. නාමපදයක් තවත් නාමපදයකට හෝ කීපයකට එකතු වෙලා හැදෙන අලුත් නාමපදයක් කියන්නේ. සද්දිත වලින් කරෙන්නේ නාමපදයකට තද්දිත ප්‍රත්‍ය කියන කොටසක් එකතු වෙලා ඒකට අර්ථවත් වඩා කෙටි වෙනවා. සමාස පදයකටත් වඩා අර්ථය කෙටියෙන් කියන්න පුළුවන් තද්දිත පදයක. අපි ඒව ගැන ඊළඟ දවසේ කතා කරමු. ඒකට ඒ විදිහට හැදින පදයක් තමයි තද්දිත කියලා කියන්නේ. තව ටිකක් පරණ ඒවා මතක් කරගන්න වඩාම හොඳයි. භාෂාවතරණේ පොතේ නම් ඇත්තටම විස්තර ඔක්කොම නැහැ. මොන අපි මේ පොතක් දුන්නේ. මේකේ සැලකිය යුතු මට්ටමේ හොඳ විස්තරයක් තියෙනවා. ඒක ටිකක් පරිශීලනය කරන්න. එන්න කලින් එදා දවසේ තියෙන කොටසත් ටිකක් බලාගෙන ඉන්න මේ පොතෙන් හරි. දැන් අපි හිතමු තද්දිත කොටස අපි බලන්නේ කියලා. ඒකේ තද්දිත පාඩම පොඩ්ඩක් බලාගෙන ඉන්න මේ පොතේ. එහෙනම් හොඳයි. අපි ඉක්මනට තත්ත්ව දීපිකාවත් දෙන්න බලන්න. තද්දිත ඉවර වෙන්න කලින් කුච්චිතාර්ථේ ඒක විශේෂයෙන් මතක් කරලා තියෙන්නේ ඒක සඳහන් තියෙන්නේ නම් ඒ ගැන විතරයි දැනට බාලාවතාරි. ඒ වුණාට තවත් අර්ථ කීපයක යෙදෙනවා කියන මතකයක් තිබුණා. අපි බලමු මේ වගේ වැඩි විස්තර පස්සේ දැනගමු. දැනට ඔය ඇති ඒ ටිකවත් මතක තියාගන්න. දැන්ට කියපු ටිකවත් නේද? හරි එහෙමනම් එහෙනම් අද දවසෙත් අපි ඉස්සත් කරගත්තු සෑම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දිනාටම මේ කුසලේ අනුමෝදන් වෙන සෑම සියලු දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පින්තම හේතු වෙන ප්‍රඥා පාරමිතාවක් වේවා.